දැයි අපේ ගරු කටයුතු ස්වාමීන් වහන්සේගේ අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ 170 වෙනි භාවනා වැඩමුළුවේ දේශනාවලියේ පළවෙනි දේශනාව නැත්තම් පළවෙනි දවසේ ධර්ම දේශනාවටයි වෙලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ සිළුවම දෙනා ඒ සඳහා tempත් වෙමු tempත් වෙලා ධර්ම ගෞරවී යුක්තව සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ නව ධම්මා භාවේ තබ්බා නව පාරිසුද්ධි පදානංගියන් තීති අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ භාවනා වැඩමුළුවක දේශනාවලියක් ආරම්භ කරන වෙලාව නැත්තම් පළවෙනි දේශනාවට කල් ගන්න වෙලාව. ඉතින් අපි චාරිත්‍රාක් වශයෙන් කරගෙන ගියේ මේ වැඩමුළුවක තියෙන වටිනාකම තේරුම් ගැනීම සඳහා ඉබෙනි වැඩමුළුවකදී මේ වගේ දේශනාවක් සම්බන්ධ වෙන ස්ථානයේ සම්බන්ධ කරගෙන මේ ධර්ජාන් වහන්සේ විසින් දේශනා කරන්න ඉච්ච අනුග්‍රහිත සූත්‍රයට පොඩ්ඩක් හිත යොදලා සරුවච්චන් වහන්සේ ඒ අපි සාමාන්‍ය කටවචනෙන් කියන ඒ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් මේ පාරමිතා පුරන කොට බොහෝ කාලෙක අබුද්ධෝත්පාද කාල එම ගුරුවරයෙක් හිටියේ නෑ අපිට වගේ කවුරු හරි පෙන්ලා දෙන ප්‍රතිපදාවක් තිබුණේ නෑ සිව්පස්ස දායකයෝ හිටියේ නෑ මේ වගේ භාවනා මධ්‍යස්ථාන තිබුණේ නෑ මේ වගේ අපට වගේ එකතු වෙලා සාකච්ඡා කරන්න අවස්ථාවක් තිබුණේ නෑ උදුමාකාර මේ ඝන අන්ධකාරයක තමයි මේ පෙත හොයාගත්තේ ප්‍රතිපදා හොයාගත්තේ ඉතින් ඒක ටිකෙන් 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 ටික පෙළ ගැහිගෙන ආවා පෙළ ගැහිගෙන ආවට පස්සේ යම් දවසක ඒ සාරුඤ්ඤතා ඥානෙ සාක්ෂාත් වුණාද උන්වහන්සේට බය හිතුණා ඒ දර්ශනය ඒ තමන් අවබෝධ කරපු එක තව කෙනෙකුට කියලා ඒ තරම්ම මේක ගැඹුරුයි ඒ තරම්ම පේනවා මේ සමාජයේ එහෙම නැත්නම් මේ සංසාරේ මේ කියන දේ තේරුම් ගන්න එක නැති වෙයි කියලා. ඒ තරම්ම ලොකු වෙනසක් ඇති වුණා සරුවඤ්ඤතා ඥාණයෙන් පස්සේ. ඒ තරම් ප්‍රඥාව ගැඹුරුයි. නමුත් පස්සේ පොතේ සඳහන් වෙන විදිහට ඒ සාම්ප්‍රති බ්‍රහ්මරාජය ඇවිල්ලා දන බිම ඇනලා උතුරු සළුව සකස් කරගෙන අපි වෙනුවෙන් ආයෝජනයක් කරලා තියෙනවා. නිදුකානන් වහන්සේ එහෙම වුණොත් ඔක්කොගේම ඇත් වැහෙනෝ ඔබ වහන්සේ බුදු වෙලා බුදු කරවන්නම් කියලයි මේ පාරමිතා පිරුවේ. ඊතර වෙලා ඊතර කරවන්නම් කියලයි පාරමිතා පිරුවේ. මේ ඔක්කොම කරලා දැන් ඊතර වුණාට පස්සේ මේ වගේ කෙරුවොත් එහෙම මහ විශාල අවනඩුවක් හිතන. ඒ නිසා කරුණා කරලා අනුකම්පා කරලා ඔච්චරම කෙලෙස් නැති කවුරු හරි ඉඳලා මේක තීරුම් ගනි. ඒ නිසා කෙලෙස් අඩු අය ගැන හිතලා ඇසල දුවිලි අඩු අය ගැන හිතලා දේශනා කරන්න. ඉතින් දේශනා කරනකොට සරුවචනාංශී යුතුයකමක් තියෙනවා. අච්චර වටවලල්ල යන්නේ නැතුව අච්චර සාරාංශ කල්පලක්ෂයක් නොගොහින් මේ බණ අහණේකේ ආනිසංශයක් වශයෙන් මේක කෙටි මාර්ගයක්. එහෙම නැත්නම් ඍජු මාර්ගයක්. එහෙම නැත්නම් මාර්ගයක් දේශනා කරා. ඉතින් දේශනා කරනකොට අර ඒ සාරාංශ කල්පලක්ෂයක් පුරා තම මේ සඳහා වෙහෙත ගත්ත වෙහෙත ඔක්කොම විස්තර කරන්න ගියා නම් අපි එන එකක්වත් නැහැ භාවනා කරන්න. අපි එනං ලබන ආත්මන කල්දමාවි. මෛත්‍රී බුදුහාමරේ නිකන් කල්දමාවි කරන්න බෑ. ඉතින් ඒ නිසා අපි වගේ එන අයට ධෛර්ය පිණිස ඒ කරුණු පිඩු කරා, ගොනු කරා කරුණු පහකට. එතකොට මේ ඇඟිලි දිග ඇදියා ඇඟිලියක් හැරුවා වගේ කරුණු පහක් පෙන්ලා දෙනවා. මෙන්න මේ කරුණු දැනගන්න මේ කරුණු වලින් අනුග්‍රහකරන සංග්‍රහකරන සප්පාය කරුණු සලසලා දෙන්න එතකොට තමයි මේ සම්මා දිට්ඨිය ඍජු වෙන්නේ. ඒ අනුව චේතෝඵල විමුක්තියෝ චේතෝඵල සමාපත්තිය නැත්නම් ප්‍රඥාඵල ප්‍රඥා විමුක්තිය හෝ ඒ සමාපත්තිය සමාදන් වෙන්න පුළුවන්. ඒක නිසා මේ සම්මා දිට්ඨියට පස්සාකාරයකින් අනුග්‍රහ කරන්න ඕන. ඍජු කරන්න ඕන. ඒකට කියනවා දිට්ඨිච්ච කම්ම කියලා සාමාන්‍ය පුතේ සඳහන් වෙනවා. අන්නේ ආකාර පහ අනුග්‍රහිත පහක් විදිහට සඳහන් කරලා තියෙනවා. අපි ඒක හැමදාම හැම වෙලාවෙම වැඩමුළුවක් ආරම්භ කරන වෙලාවේදී මතක් කරගන්න. ඉතින් මේ වෙලාවෙත් අපි ඒ සඳහා විනාඩි සුවල්පයක් ගත්තොත් අනුග්‍රහිත පහේ ඉස්සල්ලාම සඳහන් කරලා තියෙන්නේ දිත් මේස් සීල අනුග්‍රහිතේ. ඒ කියන්නේ මේ වගේ වැඩකට බහි නැම කෙනෙක්ම යම් ප්‍රමාණයක හික්මීමක් තියෙනවා. යම් ප්‍රමාණයක සීලාචාරකමක් තියෙනවා. යම් ප්‍රමාණයක සීතල ගතියක් තියෙනවා. යම් ප්‍රමාණයක මහත්ම ගතියක් තියෙනවනේ. එහෙම චාරයක් නැත්තම් මේ වැඩේට ගුණයක් ගන්න බෑ. ඒ පළවෙනිම චාරය ඒ කියන්නේ ආචාර සම්පත්තිය එහෙම නැත්නම් ආචාර ධර්ම ඒවට කියනවා සීල ශික්ෂාව කියලා. ඉතින් ඒ නිසා අපි මේ වගේ වැඩමුළුවක් පටන් ගන්නකොට අටසිල් වල මූලික පදනමක් සකස් කර ගන්නවා. ඉතින් ඒකත් සමහරෙකුට ප්‍රශ්නයක්. මේ අටසිල් නැතුව කරන්න බැරිද කියලා බෑ කියලා නම් කියන්න බෑ. නමුත් මේ වගේ පිරිසක් යනකොට අපි මොකක් හරි ඒ මධ්‍යන්‍යයක් හොයා ගන්න වෙනවා. ඒ මධ්‍ය අගය තමයි අපි ගත්තේ අටසිල් කියලා. නිතර රකින්න පංචසිල් වලට වැඩිය අදි සීලයක් විදිහට මේක සලකනවා. ඉතින් කවුරු හරි ඇයි ඒක රකින්නේ කොහොමද මේක රකින්නේ කියලා දන්නේ නැත්නම් මේ වැඩමුළුව පටන් ගන්න වෙලාවේදී කොහොම හරි ඒක දැනගන්න ඕනේ. ඒක ප්‍රත්‍යක්ෂන වශයෙන් දැනගන්න ඕනේ. මේක අවශ්‍යයි. බුදුහාමුදුරු කියූප එකක්. ඒ නිසා මේක වතංගලා මේක හරියට නැතුව හිත වාජෙන්ද වතුර පුරවන්න වගේ කරන්න අමාරුයි. ඒ නිසා සීලේ පිළිබඳව තමන් අනුග්‍රහ කරන බවත් ඒ අනුග්‍රහිතේ සමාදම් වෙන්න ඕනේ. මේ බයකට වක්වත් ආදායම් බද්දෙන් නිදහස් වෙන්න ඕක්වත් බොරුවකට නෙවෙයි සීල් සමාදම් වෙන්නේ. අපි මේ කරන වැඩේට ගන්න පළගැස්මක් විදියට. ඉතින් ඒ නිසා මේ සීලය සමාදම් වුණා නම් ඒ කෙනාට හිතේ විපිලිසරකම නැති වෙනවා. ඒ නිසා අපි මේ දවසේ මාතෘකාවේ ගත්තේ දවසේ මාතෘකාවට ගත්ත කතමේ නව ධම්මා භාවේ තබ්බා කියන එකේ ඒක තමයි ඉස්සලම් පෙන්නන්නේ. මේ අනුග්‍රහිත සූත්‍රෙත් ඒකම තමයි පෙන්නන්නේ. සීලවිසුද්ධියා සීලවිසුද්ධි පාරිසුද්ධි ප්‍රධානයංග. සීලවිසුද්ධිය පිළිබඳව පාරිසුද්ධිය පිළිබඳව ප්‍රධාන වීරියක් තියෙනවා. ඒක පිළිබඳව උපරීමේ තියාගෙන ඉන්න ඕනේ. සමාදන් වෙච්ච සීල දිගටම තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒක පිළිබඳව හොඳ අවබෝධයකින් අවදියකින් ගත කරන්න ඕනේ. වෙන විදිහකට කියනවා නම් සමාදන් වෙච්ච සීලෙ පිටිබඳ සතුටු වෙන්න ඕනේ, ආඩම්බර වෙන්න ඕනේ. අපිට මේ ලෝකේ කරන්න පුළුවන් උප්පරිම දෙයක් තමයි සීලාචාර වෙන එක, ශිෂ්ටාචාර වෙන එක, ආචාර සම්පත්තියක් ඇති කරගන්න එක. ඒක අපි විහිං ඇති කරගන්න දෙයක්. කවුරුත් පටවන දෙයක් නෙවෙයි. සර්වජන් වහන්සේගේ ශාසනයෙන් පිට හැම අනිත් එකක්ම අනපනත් විදිහට තමයි සීලෙ පෙන්වන්නේ. සර්වජන්සක පෙන්වන්නේ අනක් නැති පනතක් විදිහට. පනවල තියෙනවා කැමැතිනම් බාර ගන්න. ඉතින් එහෙමනම් අහන්න පුළුවන් ඇයි මේ ස්වාමීන් වහන්සේ අපිට මේ පටවන්න හදන්නේ අටසිල් කියලා. නෑ එහෙම පැටවිල්ලක් නෙවෙයි. අපි කියනවා සීල අනුගහිත වෙනස අපි නිස්සාරණවනේ අටසිල් මධ්‍යන්‍ය විදියට ගන්නෝ. ඒ විදියට යමයි කියනවා. ඒක සැක තියනවා නම් අපි ඒක සුද්ධ කර ගන්න ඕන. ඒකේ අනුග්‍රහ කරන්න බෑ. අපි මේ සීල් රකින්නේ අනුන්ගේ ඕනකමටක් නෑ. ඒ වගේම මතක තියානින්ද අපි තම තමන්ගේ පරිබාහිර කිසිම කෙනෙකුට සීලේ පටවන්න යන්නත් එපා. ඒක සාහතික අපරාධයක්. ඕන කෙනෙක් සමාදන් වෙනවා නම් ඒකට අනුසංශ කතා කරන්න කියලා දෙන්න. නමුත් පටවන්න යන්න එපා. පටවන්න යන්න අපිට අයිතියක් දීලා නැහැ බුදුහාමුදුරුවෝ. ඒ නිසා පළවෙනියෙන්ම අපි දෙන අනුග්‍රහිත කියනවා සීල අනුග්‍රහිත. ඊට පස්සේ තමයි මේ සුත අනුග්‍රහිතේ. අපි කොච්චර මෙතන ඉන්න ඔක්කොමලා හැම විලාවටම බොහෝ විෂයන්ගේ දක්ෂයෝ. එහෙම නැත්නම් සබ්ජෙක්ට් මැටර් ස්පෙෂලිස්ට්ලා. තම තමන් කරන විෂයේ සෑහෙන දියුණුවක් තියෙන කෙනෙක් සමහර බුද්ධඝම පිළිබඳව දන්නෝ ඒ ඔක්කොම දැනගත්තත් එහෙම නැත්නම් අපි මේ විෂයන්ගේ ශාස්ත්‍රීය දැහැන දුරට ගිහිලා තිබුණත් මේ භාවනාව යනකොට නැවත නැවත බණ අහන්න ඕනේ. ඒකෙන් තමයි සුත අනුග්‍රහිතේ සුතේ බහුසුත භාවේ ලබා ගන්නෙ. මිට කලින් අහලා තිබුණත් මේ වැඩේට බැස්සට පස්සේ ඒ නැවත නැවත මතක් කිරීම අවශ්‍යයි. ඒකට කියනවා සුත අනුග්‍රහිතේ කියලා. ඊට පස්සේ තමයි සාකච්ඡා අනුග්‍රහිතේ කියන එක වෙන්නේ. ඒ කියන්නේ අර සීලය පිළිබඳව හෝ මේ සුතේට ලැබෙන දේවල් පිළිබඳව හෝ භාවනා කරනකොට ලැබෙන අත්දැකීම් නිසා හෝ Tamanට ප්‍රශ්නයක් ගැටලුවක් ග්‍රන්ථි ස්ථානයක් ආවන ඒක එතන ඉතන සුද්ධ කරගත්තේ නැත්නම් ඕක මේ කොස්සට හිටිනවා. ඒ නිසා භාවනා කරන වෙලාවේදී අපි හරියට ස්පිරිතාලට ගිහිලා බෙහෙත් ගන්න වෙලාවේදී දොස්තර එනකොට හැම වෙලාවෙම අපි පෙනී හිටින්න ඕනේ. පෙනී හිටලා බෙහෙත් අලුත් කරගන්න ඕනේ. සිංගල් වේදකමේ නම් පළවෙනි බෙහෙත් පන්ති බිව්වට පස්සේ දොස්තර මහත්තයා ළඟට ගිහිලා ගුණාගුණ කියන එකක් කියලා තියෙනවා. ඒ ගුණාගුණ කියන්නේ අල්ලපගෙදර මිනිස්සුගයට හරියන්නේ නැහැ. ලෙඩාම යන්න ඕනේ. ලෙඩත් ගිහිලි වෙලා දොස්තර මහත්තයා දක්ෂයානේ නම් මගේ ගුණාගුණ කියන්නේ කියලා දොස්තර මහත්තයෙන් කිව්වට හරියන්නේ නැහැ. තමන් ඒ ටික කියමනෙන් තමයි දොස්තර මහත්තයාට ඒ ඊගා බෙහෙත් පන්තිල යන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ අපි ඒ දවස්වල තිබුණ අපේ ගෙවල් පැත්තේ බිම්බේ ශාලාව කියලා එකක්. ඒ කියන්නේ AMP කෙනෙක් ඉන්නවා මේ දොස්තර මහත්තයෙක්. ඉතින් ආපුවාම මේ එයා බෙහෙත් දෙනවා. දැන් ඒක කඩලා ඉතින් තිබුණ තැන. ඉතින් එතකොට මුළු ගමට මේක පාට හෙම්බිරි සාපය දෙනවා. ඉතින් අපේ ගෙදර තුන් හතර දෙනෙක් ගැට ගහගෙන අම්මා යනවා පොලිමේ ගිහිල්ලා වෙද මහත්තයා කාට. දොස්තර මහත්තයා කාට. ඒ දොස්තර මහත්තයා ශාලාවෙන් කාමරෙන් ඇතුළට එනකොට නම ගම වයස ලෙඩේ කියන බේත් තුන්දුව දෙනවා ළඟට යන්න ඉස්සල්. ඉතින් අතෙන් ගියාට පස්සේ බේත් කලවම් කරන එක නෝ රෝස පාට පෙත් වතුර එකක් දෙනවා. ඉතින් බීලා අපි ගෙදර යනවා. ඉතින් අර තුන්දෙනෙක් කන ගහන අම්මා ගියාම අම්මා කියනවා දොස්තර මහත්තයෝ ලෙඩේ දන්නේ නැති හින්දා තමයි ආවේ. අපිට ලෙඩේ කියන්නේ දොස්තර මහත්තයා ඕනේ දෙස්මන්ත බලන්නේ කියලා. දොස්තර මහත්තයා ඒතකොට තමයි ලෙඩා දිහා බලන්නේ නැත්තම් ළඟට එනකොට දන්නවා එම්බිරිසාව තමයි. නැත්තම් බඩිකක්කම තමයි. ඉතින් ලෙඩා කතා කරන්න ඉසල වෙදා බේත් ලියන බින්බේතාලා ඒ වගේ. ඉතින් මෙහෙටත් ආවට පස්සේ හුඟ දෙනෙක් හිතනවා ආ හිත බල්ලා කියලා අපි කමටහන සුද්ධ කරලා gedara re කියලා එහෙම ගන්නෑ. තමන් තමන් භාවනා කරන තමන්ට වැටහෙනදී ಗುಣාගුණ ප්‍රකාශ කරන්න බැරි නම් ඉතින් මේ බෙහෙත ඊගාවට දෙන බෙහෙත විශේෂයක් නැහැ. එකම බින්බේතාලා බෙහෙත් ටික විතරයි හම්බෙන්නේ. ಗುಣ විශේෂයක් ලබන්න නම් සාකච්ඡානුගහිතයි හරි වැදගත්. ඒක නිස්සාරණමනේ අතිවිශේෂයි. මොකද මේ සාමූහික සාකච්ඡාව පොදු කමඨහන් සුද්ධ කිරීම නිසා Tamanට වැටහෙන දේ ඉදිරිපත් කරගන්න බැරි නම් නරිය බල්ලයි කතා කර කර ඉන්න පටන් අර ගත්තොත් එහෙනම් ඉතින් අපරාධ කට්ටියකෙත් කාලේ නාස් වෙනවා. Tamanුත් ආපු කාරණාව සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා හරියට කාරණාවට කතා කරන එක ඒ දීලා තියෙන උපදේශන ඔයක ඉදිරිපත් කරන එක හුඟාක් තැනක වෙන්නේ. ඒක මම දන්න හුඟක් වෙලාවට ඔය මහසි භාවනා ක්‍රමේ සම්ප්‍රදාන කුලව කරනවා අනිකුත්ේ වයිට් කරනවා. නමුත් ගුරුවරයාට කියන දේ ගෝලයක් කියවෙන්නවද සම්නිවේදනය වෙනවද අදාළ දේද කියන්නේ කියන එක ආදි තකදායිදයි. මොකද මං හිටපු භාවනා මධ්‍යස්ථානවල සහ මං පරිවර්තකෙක් වශයෙන් කටයුතු කරනකොට මට තේරෙනවා ගුරුවරයා බොවිට හුඟක් දෙන්නෙත් නෑ. ගෝලයක් කියන්නේ තීරයට කෑවේ මොනවද කියලා කියයි පරිප්පුද නින්ද ගියාද නැද්ද අල්ලපුගේ සමාශා රේඩියෝ එක දැම්මද නැද්ද කියන මිසක්කා භාවනා කමට අහන සුද්ධ වෙන්නේ නැහැ. ඉතින් එතකොටත් ඔය අනුග්‍රහිත පහෙන් එකක් අඩුපාඩු වෙනවා. ඒ නිසා මේ සාකච්ඡා අනුග්‍රහිතදී වග වෙන්න තමන් අත් දකින්න දෙයි. සීලේ සම්බන්ධයෙන් හෝ මේ අහන බණ සම්බන්ධයෙන් හෝ තමන්ගේ කමට අහන වඩනකොට වෙන දේ වැටහෙන දේ ඒක කියලා කියලා කටහුරු කරගන්න ඕන. කමට අහන වාතාව ලියන හැටි පුරුදු කරගන්න ඕන. ඉතින් ඒක උනේ නැත්තම් මෙහෙන් ඒක වෙයි කියලා හිතන්නවා. ඒක අප්පුඩියක් ගහන්න අද් දෙක එකතු වෙන්න ඕන වගේ දෙපැත්තම එකතු වෙන්න. ඊට පස්සේ තමයි සමතනුග්ගහිත විපස්සනානුග්ගහිත තියෙන්නේ. සමතනුග්ගහිත කියන එකෙන් අදහස් කරන්නේ මේ හිත පිරිසුදු කර ගැනීම සඳහා සමත භාවනාව එහෙම නැත්තම් අපි කියනවා සමාධිය වැඩි වීම කියලා. ඒකට චිත්ත භාවනා කියන නමත් පාවිච්චි කරනවා. ඊට පස්සේ විපස්සනානුග්ගහිත කියලා කියන්නේ ඒ විදිහට සමාධිගත වුණාට පස්සේ හිත කීකරු කරගත්තට පස්සේ දේවක යම් කිසි දෙයක ඇති හැටිය දැකීම. ඒකේ තියෙන ස්වභාවය දැකීම. ඉතින් ඒ පහ එළ ගැහුනොත් විතරයි මේ ශාසනයක් වැඩෙන්නේ. ඉතින් ඒකම තමයි පිටු කරලා සමහරට මේ සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා කියලා පෙන්ලා දීලා තියෙන්නේ. ඉතින් මේ අනුගහිත සූත්‍රයේ සඳහන් කරන මේ පෙළ ගැස්ම අපි මේ ඉදිරිපත් කරගත්ත දසුත්තර සූත්‍රයේ මේ කාරණාවෙත් ඊට වැඩිය විස්තර සහිතව පෙන්වනවා. ඒක සඳහා මේ දසුත්‍ර සූත්‍රය නම් සර්වචනංශයේ කෙලින්ම සිවණක් පිළිසර දේශනා කරපොදේ. ඒකට කියන්නේ මේ ශාස්ත්‍රු භාෂණය කියලා. ශාස්ත්‍රුණංශ දේශනා කරපෙක. දැන් මේ අපි ඉදිරියට ගත්ත සූත්‍රය ඒක දසුත්‍ර සූත්‍රය කියලා නම් කරලා තියෙන සංගීතකාරක ස්වාමීන් වහන්සේලා විසින්. ඒක දේශනා කරන්නේ මහා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. සාරිපුත්‍ර ස්වාමීන්සේ මෙතනදී ප්‍රශ්නයක් අහනවා කතමේ නව ධම්මා භාවයේ තබ්බා. අතන තියෙන අනුග්‍රහ කළ ධර්ම පහක් මේ ඒකම විස්තර කිරීමක් වශයෙන් නැත්නම් විභාග කිරීමක් වශයෙන් වැඩි විස්තර වශයෙන් සාරිපුත්‍ර ස්වාමීන් නාමයකට කඩලා පෙන්නනවා. අපි නොදන්න අසුතුත් පුතක් යන්නේ ඉඳලා ආර්ය භාවයට යනකොට පීවර ගත කරන පීවර වලදී එකින් එක අපි සුද්ධියකටපත් වෙනවා පාරිශුද්ධියකටපත් වෙනවා. අනිත් පාරිශුද්ධි අවස්ථා සීල සමාධි ප්‍රඥා කියලා තුනට කඩන්න පුළුවන්. එහෙම නැත්නම් අර අනුග්‍රහිත පහ විදිහට පහට කඩන්නත් පුළුවන්. විසුද්ධි මාර්ගයේ වගේ පොත්වල තියෙන සත්ත විසුද්ධි කියන එක තමයි තේරවාදී රාමුව හතර කඩන්නත් පුළුවන්. ඊට පස්සේ මේ තියෙන එකම තවත් කාරණා ඇතුල් කරලා නවයකට කඩලා. ඉතින් අපි මේ වැඩමුළුවේ ඉගෙන ගන්න හදන්නේ කාරණා නවයෙන් තුන්වෙනි එක. ඒක එහෙම කියන්නේ ඇයි අපි පහුගිය වැඩමුළු දෙකේ ඒ සීල විසුද්ධි පාරිශුද්ධි පධාණියංගම් චිත්ත විසුද්ධි පාරිශුද්ධි පධාණියංගම් කියන දෙක සාකච්ඡා කරා. දැන් අපිට අද ආරම්භය ඉද ගන්න තියෙන්නේ ditthi visuddhi parisuddhi padahaniyangam කියන වචන. එතකොට යම් කිසි කෙනෙක් යම් සීලයක පිළිපදලා නැත්නම් තිබුණට වැඩිය උසස් සීලයක අදි සීලයක පිළිපදලා කාය වචන දෙක පිළිබඳව යම් ප්‍රමාණයකට හික්මීමක් සීතල ගතියක් සදාචාර සම්පන්න ගතියක් මහත්ම ගතියක් ඇති කරගත්තාට පස්සේ එයාට තේරෙනවා නම් මට එන්නේ මේ කය සහ වචනේ පිළිබඳව හික්මීම තව තවත් වැඩි කරගන්න ඕනේ පුළුවන්කමකුත් තියෙනවා මේ කරනවා කියලා හැඟීමක් ඇති වුණා නම් ඒක ඉතින් ලොකු ආසනාවන්ත තත්වයක්. එහෙම නැත්නම් මේ ක්ෂණ සම්පත්‍ය පෙරපල පිනක ආනිසංස වාරය. එහෙම සීලයක පිහිටන්නේ සීලවිසුද්ධි යාවදේව චිත්ත විසුද්ධත්තාය. මේ සීල විසුද්ධිය හුදෙක් චිත්ත විසුද්ධිය සඳහායි. එමතු සිල් රැකලා න එතනින් දාන සීල දෙකෙන් අතර කරන එකක් නෙවෙයි. ඒ පුන්නමන්තානි පුත්තු ස්වාංශිකෙන් සාරිපුත්තු ස්වාංශි අහනකොට මේ පැවැත්ති මේ ඔබ වහන්සේ මේ Brahmacharya රකින්නේ සීල විසුද්ධියද කියලා. නෑ මම සීල විසුද්ධිය සඳහා නෙවෙයි Brahmacharya රකින්නේ. මම සීල විසුද්ධිය රකින්නේ හුදෙක් චිත්ත විසුද්ධිය සඳහා. නැත්තම් හිතේ සමාධිය සඳහා. එහෙම නැත්තම් සමාධිය සඳහා කියලා. ඊට පස්සේ අහනවා ඔබ වහන්සේගේ Brahmacharya එහෙනම් මේ සමාධිය සඳහාද කියලා. නෑ සමාධි චිත්තවිසුද්ධි යාවදේව ditthිවිසුද්ධත්තාය. මේ චිත්තවිසුද්ධිය අපි පාවිච්චි කරන්නේ හුදෙක් ditthිවිසුද්ධිය සඳහා. ඉතින් අපි මේ සීලවිසුද්ධි චිත්තවිසුද්ධි කියන කාරණා දෙක පසුගිය වැඩමුළුවර කරපු නිසා මං ඉල්ලා හිටිනවා ඒකටත් පුළුවන්කමක් තියෙනවා යොකම් දෙන්න. නමුත් ඒකෙන් වෙන පාඩුවක් නොවන විදිහට අපි මේ ditthිවිසුද්ධි කියන පදය යෝගාවචර ජීවිතයකට කොහොමද සම්බන්ධ වෙන්නේ? ඒක පිළිබඳව අපි මේ කරන වැඩපිළිවෙලෙන් කොහොමද අනුග්‍රහ කරන්න කියන එක තමයි අපි මේ දවස් ටිකේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපේ ප්‍රධානම මාතෘකාව වෙන්නේ ditthිය කියන වචනේ. ඉතින් ඒක මේ සත්ත්ව විසුද්ධි ක්‍රමයේ ditthි විසුද්ධි වශයෙන් පෙන්නනවා. මේකෙදී මේ කතමේ නව ධම්මා භාවේ තබ්බා කියන වචනේදී ditthi visuddhi parisuddhi padahani angam කියන වචනේ සඳහන් වෙලා තියෙනවා. මේක මේ සෝවන් මාර්ගඵලයේදී අයින් වෙන සක්කාය ditthිය පිළිබඳව යම් ප්‍රමාණයක අවබෝධයක් ලබා ගැනීම. ඉතින් අවබෝධය ලබා ගැනීම සඳහා අපේ ශාසනයේ අපේ සරුවචනසගේ ශාසනයේ තේරවාදී ක්‍රම තුනක් තියෙනවා. අපිට සුත්තමේ වශයෙන් මේ මොකද්ද කියන්නේ කියලා තේරුම් ගන්න පුළුවන්. අසුවිරු ඥාන වශයෙන් දෙක චින්තාමේ වශයෙන් මේක ඔයි කිව්වටම වෙන්න බලවන්ද කියලා තමන්ගේ තියෙන සාමාන්‍ය බුද්ධියෙන් චින්තනයේට දාලා තර්කයට දාලා අනුමානෙට දාලා තේරුම් ගන්න ක්‍රමයකුත් තියෙනවා. ඒක සම්පූර්ණයෙන්ම භාවනා කරලා ප්‍රත්‍යක්ෂේ ලක්කර ගැනීමෙන් අර සීල මේ සුතමේ ඥානේ චින්තාමේ ඥානේ ඉහළට ගෙන යන්න පුළුවන්. කෙසේ නමුත් ඒ භාවනාව සඳහාත් අර අසුවිරු ඥාන සහ චින්තාමේ ඥාන අවශ්‍යයි. අඩුම ගානේ කියනවා නම් මේ වැඩේ මම කරලා බලන්න ඕනේ කියන කරබැලීමේ ආසාව පහළ වෙන්නවත් කෙනෙකුට චින්තාමේ ඥානෙන් තල්ලුවක් දෙන්න ඕන. කාට හරි එම තමන්ගේ චින්තනයට වැටහෙන්නේ නැත්නම් මේක කළ යුත්තක් කියලා ලණුවක් දාලා බෙල්ලෙන් ඇදගෙන ගියත් හරියන්නේ නැහැ. කාදා හරි හිතුනොත් මේක කළ බැරි යුත්තක් කියලා ඒකට කියන කුසල ඡන්දේ කියලා කියනවා. කුසල ඡන්දේ ඇති වෙන්න චින්තාමය ඥානේ ධෛර්ය අවශ්‍යයි. තල්ලු අවශ්‍යයි. ඊට පස්සේ තමයි අපි ඒක ක්‍රියාවත් කරන්නේ. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙකුට තමන්ගේ හිත නැ මෙහෙම පටන් ගන්න පුළුවන්. තමන්ගේ කය වචන දෙක යම් ප්‍රමාණයකට හික්ම ගත්තොත් විතරයි බලාපොරොත්තුත් තියන්න පුළුවන් වෙන්නේ. ඒ දෙකට අමතරව තියෙන හිත කිකරු වෙයි කියලා. නැත්තම් සීල විසුද්ධියක් තිබුණොත් විතරයි කෙනෙකුට චිත්ත විසුද්ධියක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව සීලය පිළිබඳව තැකීමක් නැතුව අපි මොනතරම් භාවනා මධ්‍යස්ථාන ඇසුරත් දක්ෂ ගුරුවරු ඇසුර කරත් දක්ෂ කමට අහන් වැඩුවත් හිතේ විසුද්ධියක පැහැදිලි වෙනසක් වෙන්න විදියක් නැහැ. මොකද කය වචන දෙකවත් හික්ම ගන්න බැරි කෙනෙකුට ඒක පිළිබඳවත් විශ්වාසයක් නැති ඒක පිළිබඳවත් Tamanට අත්දැකීමක් නැති කෙනෙකුට ඊට ගැඹුරින් තියෙන හිත කීකරුවේ කියලා හිතන්න අමාරු. යම් වෙලාවක කය වචන දෙකේ කීකරුකම හික්මීම උපකාර කරගෙන ඒකෙන් ආධාර ලැබලා හිත යම් ප්‍රමාණයකට කීකරු වීම චිත්තවිසුද්ධිය කිව්වට ඒක පූර්ණ කීකරු වීමක් නෙමෙයි. හිත తాවකාලික හිරිවැටීමක් විතරයි එතන සිද්ධ වෙන්නේ. ඒ හිරිවැටීම ඉදිරි කටයුතුට කොච්චර උදව් වෙනවද අත්‍යවශ්‍යද කියලා කියන එකට උපමාවකට දෙන්නේ නවීන කාලේ උපමාවකට සල්ලි කර්මයක් ඔපරේෂන් එකක් කරන්න ඕන වෙනකොට ඒ ලෙඩා ඔපරේෂන් සඳහා ඒකටම ශල්‍යගාරයක් හොයා ගන්න වෙනවා. ජීවාණු හරණය කරන්න පුළුවන්. ඒ ජීවාණු හරණය කිරීම ලෙඩාගෙත් වේදාගෙත් උපකරණවලත් හෙදියන්ගෙත් තාලාවෙත් ඔක්කොටම කියනවා සීලවිසුද්ධිය කියලා. ඒ නිසා ඔපරේෂන් එකක් කරන්න පටන් ගන්නෑ කුස්සියක. ඕක අක්කුස්සියක. ඒක කරන්නේ තියටර එක තමයි. ඒකේ තියෙනුනේ මූලික පහසුකම් ටික. ඒකේ මේ විදුලිය නැත්තම් විදුලිය දෙන්න ලැස්තිලා තියෙනවා. ඔක්කොම පහසුකම් ටික තියෙනුනේ මේ ශල්‍ය කර්මයකට ලෙඩා ඇතුල් කරන්න. ඊට පස්සේ ලෙඩා සිහි නැති කරවන්න ඕන. සිහි නැති කරවන්න නැතුව ශල්‍ය කර්ම කරන්නෙත් නැහැ. ඒ ශල්‍ය කර්මේ සිහි නැති කිරීම ප්‍රාදේශීය වශයෙන් වෙන්න පුළුවන් මුළු ශරීරෙම වෙන්න පුළුවන්. නැත්තම් මේ ලෙඩාට ලෙඩේ සනීප කරගන්න උනාට ඕනේ උනාට ඔපරේෂන් එක කරද්දී දඟලුවොත් උනහරයක් හරි කපලා ගියොත් ස්නායුක් හරි කපලා ගියොත් තිබුණට වඩා අමාරු වෙනවා. ඒ වගේම විස බීජ තියෙන තැන කපලා පටක විවෘත කෙරුවොත් අනවශ්‍ය විස බීජ ඇතුල් වීම වෙන්න පුළුවන්. ඒ නිසා පිටින් විස බීජ එන්නේ නැති වෙන්නේ ජීවාණු හරණය කරනවා, ලෙඩා සීවට් කරනවා, හිරිවට් කරනවා, දන්ත හි නැති කරනවා. ඊට පස්සේ තමයි සීනති කීම කරන වෙනම දොස්තර කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ තමයි ශල්‍ය වෛද්‍යවරයාට වැඩේ පටන් ගන්න. මේ අපි යන ක්‍රප්තාවේ හැටියට සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ත්‍ිට්ඨි විසුද්ධි කියනකොට අර විදිහට ලෙඩාසි ශල්‍යගාරයකට ගන්න ඕනේ, පිරිසුදු කරන්න ඕනේ, පිරිසුදු කරලා හිරිවට්ට ගන්න ඕනේ. හිරිවට්ට ගත්තාට පස්සේ තමයි ඔය කියන ශල්‍ය කර්මය සිද්ධ වෙන්නේ. ඒ ශල්‍ය කර්මයේදී අර හිරිවැටිච්ච හිතේ ආධාරයෙන් ඒ හිතේ ස්වභාවයත් බාහිර ලෝකේ ස්වභාවයත් තේරුම් ගැනීමේ වැඩපිළිවෙලකදී පළවෙනියෙන්ම යෝගාවචරයට අවශ්‍ය වෙන දේ තමයි මේ ධිට්ඨිය හරහා දැකීම. එහෙම නැත්නම් අපේ තියෙන මිච්ඡා ධිච්චි, එහෙම නැත්නම් වංක ගති, චපල ගති, ෂට ගති තියෙන බව දැන ගැනීම. දැනගත්තොත් විතරක් මේක ඍජු කරන්න පුළුවන්. ditthiju karma siddha wenna nan api chapala bawa api wanchanika bawa chaatu bawa teerung gannawa. Eka teerennewat nae sila visuddhi chitta visuddhi nathi kenada. Eka hari bhayanaka tana. Udaharanayak wasen kiyenawa nan eka විමසා බලන්න වටින තැනක්. මේ ලෝකේ තියෙන දිට්ටි 62ක් සරුවත් chance සඳහන් කළා තියෙනවා බ්‍රහ්මජාල සූත්‍රයේ. ඒ 62කින් 46ක්ම හැදෙන්නේ හිත පිරිසුදු කරගත්තා හැට විතරයි. මේ 62කින් 40 ගානක දිට්ටි ප්‍රශ්න මතුවෙන්නේ භාවනාව හරි ගියාට පස්සේ. භාවනාව හරියන්නේ නැතුව දිට්ටි ප්‍රශ්න එන්න තියෙන්නේ ඔයතර සුළු ගානක් විතරයි. ඒ නිසා භාවනා ලෝකයේ තමයි දිට්ටි ප්‍රශ්න තියෙන්නේ. එහෙම නැත්නම් මේ දෘෂ්ටි පටලවාගෙන තියෙන භාවනා ලෝකේ ඉන්න අය. ඒ නිසා භාවනා නොකරන අය කියනවා භාවනා කරන උන්ට පිස්සු කියලා. මේ භාවනා කරලා තමයි දිට්ටි පිස්සු දාගන්නේ. භාවනා නොකර බීලා කාලා නටලා ඉන්න මේ කිසිම දිට්ටියක ප්‍රශ්නයක් නැහැ. ඒ විසුරු තියෙන්නේ මේ බොණ්ඩ සල්ලි නැති කම විතරයි. කුඩු ගහනද කීයක් හරි ගන්න බැරි කම. ඌ මාළිවිකුණ හරි කරසු. මේ භාවනා කරන අයට විතරයි දිට්ටි තියෙන්නේ. ඉතින් මේවා කියන්න වටින් නැහැ කියලා හිතෙනවා මට. ඒ නිසා භාවනා ලෝකේ විතර දිට්ටි නැහැ කොහෙවත්. ඉතින් ඒකට හේතුව මොකද? භාවනා කරන කෙනාගේ දෝෂේ නෙමෙයි. භාවනා කරන කෙනා සීලක පිළිපදලා සමාධියකට ගියාට පස්සේ තමයි තමගේ තියෙන චපල ගති පිළිපෙහෙට පටන් ගන්න. තමගේ තියෙන ෂට ගති පිළිපෙහෙට පටන් අරගන්න. තමගේ තියෙන වංචනික ගති පිළිපෙහෙට පටන් අරගන්න. ඉතින් මෙව්වා හරියට අවුව පායක වෙලාවෙ එළියට ඇදලා දැම්මා වගේ මේ විවෘත වුණාට පස්සේ සමහර කොට හරි විකාර විප්‍රකාර ස්වරූපයකටපත් වෙනවා. මොකද මෙතෙක් කල් ඒවා වහගෙන හිටියේ. මම නෑ මම බොහොම සාන්ත දාන්ත තීන්ත කූඩෝ මම බොහොම සුද්ධවන්තයි මම අරකයි මේකයි කියාගෙන අපි මෙතෙන්ට නිකන් ආවේ. නමුත් කොයි වෙලාවක හරි මේ භාවනා කරගෙන ගිහිල්ලා හිතේ තියෙන ප්‍රධානම වශයෙන් තියෙන මේ නීවරණ ධර්ම ටික එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් පරිඋත්ථාන කෙලස් ටික යම් ප්‍රමාණයකට නැතර කරලා පස්සේ පේනවා අපේ හිත කොච්චර චපලද කියලා කොච්චර ෂටද කියලා කොච්චර මායාවිද කියලා ඒක නිකන් මේ වසංග ගන්න බැරි තරමට තේරෙන්න පටන් අර ගන්නවා. හැබැයි බලනකොට ඉතින් ඒක ඔක්කොගෙම ඇති. මේක මම කියාගෙන තමයි මේ තියාගෙන ඉන්නේ. නමුත් හිතේ ස්වරූපේ ඒක තමයි. ඒක කවදාකවත් අදාළ වෙන්නේ නැහැ සීලයක් නැති කෙනාට. සමාධියක් නැති කෙනාට අදාළ නැහැ. එයාට තියෙන වෙන ප්‍රශ්නයක්. එයාට තියෙන තව රූප බලන්න තියෙන ආසාව. ශබ්ද අහන්න තියෙන ආසාව. ගන්ධ රස පහස විඳින්න තියෙන ආසාව. දූර්ත. ඒ දූර්ත වල ගත කරන කෙනාට ඔය දෘෂ්ටි ප්‍රශ්න, සීල ප්‍රශ්න ඉන්නේ. ඒක නිසා බහුතරයක් ජනතාව සීලයක් නැති පිරිසක් ජීවත් වෙන්නේ ලෝකේ. බහුතරයක් සිල්වන්තයෝ භාවනා කරන්නේත් නැහැ. භාවනා කළ යම් ප්‍රමාණයකට එල්ලයක් ලබන්නේ, එකලසක් ලබන්නේ, චිත්තවිසුද්ධියක් ලබන්නේ භාවනා කර පෙළවෙන්නේ ඉතාම සුළු පිරිසක්. අන්නේ අයට තමයි දිට්ඨි ප්‍රශ්න තියෙන්නේ. එන්සාර ලෙඩ තිනවනේ ප්‍රෙෂර් එකයි දීවැඩියයි නම්බු කාර්ලෙඩ කියලා නේ වැඩ කියන්නේ. හරි මේ නිකන් හැදුනත් ලොකු දෙයක්. නම්බු කාර්ලෙඩ. ඒ වගේ තමයි මේ දිට්ඨි තියෙන්නේ උන්ත මේ කියන්නේ භාවනා කරලා මොලේ ක්‍රේල් වෙච්ච කට්ටියට තමයි. එයිසයි හරීම දාර්ශනිකයි ඒ ශේෂ්ත්‍රේ. බලන්න ගියාම හැම කෙනා මොකක් හරි එකක් අල්ලගෙන ඉන්නවා. එමිස සීලවන්තය, ඇත්තටම සීලවන්තය. දැන් එන්න මහන්සියලා භාවනාත් කරන. නමුත් අර ගත්ත දිට්ඨිය මොකාදෝ මොකද්ද බදාගත්තා වගේ අල්ලගත්තට පස්සේ මුන්න විදිහෙන්වත් නැත කරන්න බෑ. මොකද ඒ ආහාර තීන සීලයට අවාසියට හිටිනා වෙලා. එයාගේ සමාධියත් අවාසියට හිටිනවා මට වරදින්න බෑනේ. මම දැන් මෙච්චර ඇවිල්ලා තියෙනවා මම ගත්ත දිට්ඨිය හරි. ඉද මේව සත්‍යම් ඕගමඤ්ඤම් කියලා ඒක අල්ලගත්තට පස්සේ එයත් එක්ක සිල් දුසිල්ලතු වෙන්නෙත් නෑ රණ්ඩු කරා. සමාධියක් නැතිගෙන ඇන්නෙත් නැහැ රණ්ඩු කරන්නේ. ඉතින් මේ කෙනා කටමැත දොඩවන්න පටන් අර ගන්නවා. ඉතින් බුදුජාන විශ්වාසයේ කියනවා බ්‍රහ්මජාල සූත්‍රයේ මම මේ ලෝකේට ආවේ මිනිසුන්ට සිල් රැකවන්න නෙවෙයි. ඒක බුදු කෙනෙකුගේ තරම් නෑ. මම මේ ලෝකේට ආවේ සමාධිය උගන්නන්නත් නෙවෙයි. මම මේ ආවේ ලෝකෙට මේ දිට්ටි ජාලයෙන් මේක ගලවලා දාලා. මොකද ඒකට ওই ඔක්කොටම උඩ ඉඳලා කතා කරනවා. නැත්තම් දීලවන්තයෝ හිතන්නේ බුදුහාමරණ සිල්මදි අපිට කතා කරන්න. බුදුජානනාංශයට සමාධියමදි අපිට කතා කරන්න. බුදුන්සේ ඔක්කොම ඉහළ මට්ටමට ගෙනිලා කිව්වා. මේ දිට්ටි ප්‍රශ්නේ මතුවෙන්නේ ගොඩක් වෙලාවට අර සීලය සහ සමාධිය හරගිය කට්ටියට. හැබැයි ඒ කට්ටිය හරි ඔලමොලයි. කියන්නේ අහන්නේ. මොකද හේතුව තැහෙන ජයග්‍රහණ ලැබුව ඇත්තෝ. ඉතින් මෙන්න මේ කාරණාව මේ අපි මේ කතා කරන හදන මාතෘකාවේ ගැඹුරු හාස්‍යයකට හරවා ගන්න පුළුවන්. මේ හොඳ පිස්සු තියෙන්නේ භාවනා ලෝකේ විතරයි. සාමාන්‍ය ලෝකේ තියෙන පිස්සු නෙමෙයි මේකේ තියෙන පිස්සු හොඳ එක ඩබල්. ඉතින් ඒ නිසා මේක hina වෙලා කතා කරන්න පුළුවන් නම් අපිටත් පුළුවන්. මමත් ඉන්නේ දැන් දිටි එක තමයි. ඒක තවත් භාවනා කරන කෙනකින් ආදාරේ. කමඨාන් සුද්ධ කිරීමේ ආදාරේ. මගේ තියෙන தත්ත්වේ හෙලි කිරීමේ ආදාරේ මේ තියෙන දිට්ටිය හෙලි කරගත්තොත් දැනගත්තොත් පුදුමාකාර වාසනාව. අපි මේ දෙකල් සංසාරේ මේක වහගෙන අවිල්ල තියෙනවා. ඒ වහන්න හේතුවක් තියෙනවා. වහන්න හිතාන විට මේක මගේ දෝෂයක්. මේක දැක්කොත් මිනිස්සු මාව පහත් කළා සලකාවි. මයි ළඟ තියෙනවා තමයි චපල ගති. හැබැයි නැතුව වගේ ඉන්නවා. බුදු කෙනෙක් පහල වෙන්නේ නැහැ ඕක මනුස්ස හිතේ හැටි. ඔක දකින්න නම් සිල්වන්ත වෙන්න ඕනේ. ඔක දකින්න සමාධිගත වෙන්න ඕනේ. චිත්ත භාවනාවක් කරන්න ඕනේ. භාවිත හිතක් ඇති කෙනෙකුට විතරයි ඒ තමන්ගේ තියෙන ඒ චපල ගති, වංක ගති, ෂට ගති පේන්නේ. ඒ නිසා භාවිත බහුලීගත හිතක් ඇති සමාහිතෝ සමාහිත හිතක් ඇති කෙනාට විතරයි ඇති හැටි පේන්නේ. ඇති හැටි පේන්නේ පිට නෙවෙයි. තමන්ගේ ඇතුලේ හැටි පේන්න පටන් ගන්නවා. ඒක පේන්නේ පිටත් එක තියෙන ගැටුම හරහා තමයි. ඉතින් මෙතනදී තමයි සකච්ඡානු ගති ඊටාම වැදගත් වෙන්නේ. ඒ පේන ටික ලෙඩේ ගුණාගුණ කියලා සනීප කරගන්නවා මිසක්කා. මේක වසංගණ්ඩ ගියොත් මෙචින් ලෙඩේ පිළිකාට හැර. මේක එළියට දාගත්තොත් මොක අර්බුදයක් මාසයෙන් පළවෙනි පන්ති පිළිකාවක් වශයෙන් එළියට දාන්න පුළුවන්. ඕක අපි ඇතුළට හරවගන්නේ වසංගන්න ගිහිල්ලා. ඇතුළට දැම්මට පස්සේ ඉතින් අපේ ප්‍රධාන ඉන්ද්‍රියන් ටික පිළිකාවලින් නැස් වෙලා යනවා. ඒක නිසා අපි මේ සාසනයක් තියෙන කාලේ කියන්නේ අපි මේක හෙලි කරගන්න උත්සාහ කරනවා. ඒ හෙලි කරගන්නකොට හරි වෙහෙසයි. වෙන විදිහකට කියන්න පුළුවන් සීලයක් රකින්නට ගන්න වෙහෙසට වැඩිය වෙහෙසක් මේකේ තියෙනවා. දරතයක් තියෙනවා, පරිලාහයක් තියෙනවා. ඊට පස්සේ හිත සමාධිගත කරගන්නවට වැඩිය වෙහෙසක් එත සමාධිගත වෙන්න ගන්න ප්‍රයත්නේ කර ගන්න බැරි තරම් මකහා ගන්න බැරි තරක් වෙහසක් මේකේ තියෙනවා. මොකද මේක බොක්කෙම්ම එන එක. අඩියෙම්ම එන එක. මම මෙතෙක් අල්ලගෙන හිටවෝ බදාගෙන හිටවෝ මගේ පෞරුෂත්වයේ මගේ රුචි අසුකණ්ඩික මගේ කර්ම ශක්ති මගේ ඇබ්බැහි ටික මේක රකින්නද මම මේ උදේ ඉඳලා හැන්ද වෙනකන් අයිතිවාසිකම් ඉල්ලන්නේ නැත්නම් මේකද මාව සංසාරේ බැඳලා තියෙන්නේ කියන ප්‍රශ්නේ කෙනෙකුට ආවොත් කෙනෙකුට තේරුනොත් ඒ කිනාට තේරෙනවා මේකට කිසිම කෙනෙක් උදව් කරන්න බෑ මොකද මම්මයි මගේ වැරදි ටික වසංගගෙන තියාගෙන මේක හෙලි කරන් දෝ කාටද හෙලි කරන්නේ හරියට මානසික අසහනයක් ඇති වෙච්ච කෙනෙක් කවුන්සලර් කෙනෙක් ගාවට ගිහිල්ලා එහෙම නැත්නම් උපදේශක ළඟට ගිහිල්ලා ඒ මනුස්සයාට ඒක හෙලි කරන්ඩ අඩු ගාණ දවස් 3-4ක් ඇති වෙන්න කතා කරන්න ඕන ඒකට කියනවා ෆ්‍රී ඇසෝෂියේෂන් කියලා ඒකට කියනවා කවුන්සලින් කියලා. ඒ වගේ තමයි Tamange ඇතුලේ තියෙන මේ වැකිටි ගතිය, මේ චපල ගතිය, මේ ෂට ගතිය, මේ මායාවී ගතිය, මේ වංචනික ගතිය හෙලිවෙන්න අපි කතා කරන්න උත්සාහ කරත් බෑ. ඒ වැනි දෙයක් එයාගෙන් ඇද්දලා ගන්න, මතු කරගන්න, පිස්සු ඇවිච්ච එකට පිස්සු ඇද්දලනවයි කියලා එකක් තියෙනවා බේත් කරන්න ඉතල. අන්න එවැනි අදිෂ්ඨාන ශක්තියක්, එවැනි චිත්ත ශක්තියක්, එවැනි සද්ධාව දෙන ගතියක් බුදුහාමුදුරුවෝ ගාව තියෙනවා. දැන්සේ සාරාතන්ක කල්පලක්ෂයක් පිරම්පිරුවා කිසි කෙනෙකුට බුදුහාමර පිළිබඳ සැක ඇති වෙන්නේ නැති වෙන විදිහට. උන්වහන්සේ ළඟට ගිහිල්ලා අපිට හෙලි කරන්න පුළුවන් අම්මට කියනවා වගේ තාත්තට කියනවා වගේ. ඉතින් ඒක නිසා අපි බුදුන් ඉදිරියට යනකොට අපිට චපල වෙන්න බෑ. ෂට වෙන්න බෑ. මායාවී වෙන්න බෑ. වංචනික ගති එන්න බෑ. මොකද ඒ සැර හරි ඉර එළිය ගියා වගේ. වසන් ගන්න බෑ. ඉතින් අන්න ඒ දේ දැන් අවුරුදු 2600 කට පස්සේ අපි අපිටම බුදු වෙලා මේ පිරිස අපි බුදු කෙනෙක් කරගන්න. හෙලි කරලා මම හෙලි කරනවා. මට වෙච්ච දේ මම හෙලි කරනවා. අන්න ඒ හෙලි කිරීමේ වැඩ පිළිවෙලට කියනවා දිට්ඨිජු කම්ම කියලා. ඒකත් මේ 100%ක්ම අයින් කරනවා කියන එක නෙමෙයි වැඩේ පටන් ගන්නෙ මෙතනින්. ඉතින් මේ අපේ ගැටේ දිට්ඨියම විතරක් නෙවෙයි හිටලා තියෙන්නේ තණ්හාවෙත් හිටලා තියෙනවා මාන්නෙත් හිටලා තියෙනවා. ඒකට යම් දවසක පුද්ගලික අසුතවත් පුත්‍රජන මට්ටමක ඉඳලා නැති නොඇසිය නොයිරු බණක් දන්නේ නැති බුදුන් කෙනෙක් පහළ වෙච්ච නැති ලෝකයක වගේ ඉඳලා මේ සුතවත් ආර්ය ශාවකෙක් පාටපත් වුණයි කියලා හිතුම අනේ බුදු කෙනෙක් පහළ වෙලා තියෙන උන්වහන්සේ මේ මාතෘකාවට අත තියලා තියෙනවා ඒකෙන් විශාල පිටක් ගොඩ ගිහිල්ලා තියෙනවා මමත් යනවා ඒ පෙරහැරි කියලා වල යම් වෙලාවකට මේ සුතවත් ආර්ය ශාවකෙක් පාටපත් වුණාම එයාගේ ඉස්සල්ලාම හැවහැලෙනා වගේ හැලෙන දිට්ඨිය තමයි නිසා දිට්ඨිය ඉච්ඡර බරපතල අකුසලයක් නෙවෙයි. බරපතල මොකද ඇතුම් භාවයක් නෙවෙයි. ඊට පස්සේ තමයි තණ්හා ඇති වෙන්නේ. ඊට පස්සේ අන්තිමට තමයි මාන්න ඇති වෙන්නේ. සෝවන් වෙනකොටම සක්කාය දිට්ඨිය ලෙල්ල ගැලවිලා යනවා. එතකොට අනාගාමි මට්ටමට යන තමයි තණ්හාව නැති වෙන්නේ. අරහත් මාර්ගෙන් තමයි මාන්නේ නැති වෙන්නේ. ඉතින් ඒ නිසා අර සෝවන් වෙනකොටම සෝවන් වෙන මාර්ගයේදීම සෑහෙන පොලකදී මේ දිට්ඨිය අයින් වෙන්න පටන් ගන්නවා. අන්නේ අයින් වෙන එක කොහොමද යෝගාවචරයා නැත්නම් අපි මෙහෙම කියමු. ඒකට කොහොමද යෝගාවචර අනුග්‍රහ කරන්නේ? කොහොමද යෝගාවචරය දැනගන්නේ? මයිලඟ ඇත්තටම ওই කින් විදිහට දිට්ඨිය සුතමේ මට්ටමට ඉක්මවලා චින්තාමේ මට්ටමේ ගිහලා ප්‍රත්‍යක්ෂ මට්ටමෙන් මය තුල සිද්ධ වෙනවද කියලා දැනගන්නවා කියන එක මේ බණේ සිද්ධ විදිහට කියන්න අමාරුයි. ඒකට හැම කෙනෙක්ම සැදී පැහැදී හිට ගන්න ඕනේ, බණත් අහන්න ඕනේ, භාවනත් කරන්න ඕනේ. කමඨානෝ සුද්ධ කරනකොට එnde Tamante තේරෙන්න පටන් අරගනි. මෙතෙක් නොතිබුණු විදියට ප්‍රශ්නේ විසඳෙන්න පටන් ගන්නවා. ඒකත් මුලදි වැටෙන්නේ නැහැ, ටික කාලයක් යන්න ඕනේ. හැබැයි ඉස්සෙල්ලම වැටෙන්නේ Tamante mayi. අල්ලපුගේ දෙකනට නෙවෙයි. මෛත්‍රී බුදු ආමරට නාත දෙයියන්ට නෙවෙයි. Tamante mayi වැටේ. අන්න ඒක පිළිබඳ විශ්වාසයක් තියෙනවද නැද්ද කියන එක මට සැකයි. උගව දෙනෙක් හිතනවා නෑ නෑ මේ ස්වාමීන් වහන්සේට තමයි මේක වැටෙන්නේ. දැන් මම ඉන්නේ හරි පාරේද නැද්ද කියලා. ඉතින් බුරිම පඬිස්සන් හැමදාම බණ කියනකොට මතක් කරනවා. තමන් පාරේ හරියට යනවනම් දැන් හරි පාරේ යන බව ඉස්සල්ලාම තේරෙන්නේ අන කෙනා තමයි. ඒක කවදාකවත් දෙන්න එපා මේ ඉෂ්ට දේවතාවුන් වහන්සේ. ඒක දෙන්න යන්න එපා දෙයියන්ට. ඒක දෙන්න යන්න එපා ගමේ පන්දලේ හාමුදුරුවන්ට. ඒක දෙන්න යන්න එපා කර්මස්ථානාචාරින් වාතේ. ඒක දෙන්න යන්න එපා මතු පිටුන මෛත්‍රි බුදුන් කාටවත්ම කරන්න බෑ. ඒ Tamanටයි තේරෙන්නේ. අන්නේ තේරියෙන් ගැනීමේ කටයුත්තේදී මේ බණ කොච්චරක් අදාළ වෙනවද කියන එක තමයි අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ නිසා අපිට ওই විසුද්ධි මාර්ගය වගේ පොතක තියෙන අර්ථ කතා ගන්නත් පුළුවන්. බුද්ධ ඥානසේ කීප ස්ථානයකම ওই දෘෂ්ටි පිළිබඳ දේශනා ගොඩක් කරලා තියෙනවා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සම්මාදිට්ඨිය කියලා වෙනම සූත්‍රයක් දේශනා කරලා තියෙනවා. ඉතින් යනවා බලනකොට මේ දිට්ඨිය ඥාන මූලියමුත් අපිට හම්බ වෙනවා. අවිද්‍යා මූලියමුත් මිච්ඡා දිට්ඨිය අපිට හම්බ වෙනවා. මේක ප්‍රඥා සම්ප්‍රයුක්ත චෛතසිකය. මේ දිට්ඨිය කියන මට්ටමට ඇතුම් බහින්ද යම් කිසි කෙනෙක් දිට්ඨිගත වෙන්න සිංහලෙන් කියනවා නම් සංඥා චිත්ත දිට්ඨි කියන මට්ටම් තුනකින් මුල් බැහැ ගන්නවා. එහෙම නැත්තම් බුදුරජාණන් සඳහන් කරලා තියෙන ඕනම දෙයක් දිට්ඨියක් වෙන්න ඉස්සෙල්ලා ඒක නිකන් අපිට හැඳිනීම මට්ටමින් තේරෙන්න පටන් ගන්නවා. මම කැමති පැණි රසවලට, මම කැමති තෙල් කෑමවලට, මම කැමති මිරිස් සරවලට කියලා අපිට තේරෙන්න පටන් අර ගන්නවා. ලෝකේ රසවල් හයක් තියෙනවා. අපි එක එක නයි එක එක රසවල් වලට කැමති. රස ගැන ගත්තොත් ඒ වගේ දේශපාලනය ගත්තොත් එහෙම අධිරාජ්‍යවාදේ තියෙනවා, කොමියුනිස්ට් ධර්මේ තියෙනවා, ප්‍රජාතන්ත්‍රවාදී නෝ නානා ප්‍රකාර දේවල් තමයි. මට තේරෙනවා මම මේකට කැමති. මට තේරෙනවා ඒ වගේම තව කට්ටියක් වෙනවා තව දෙයකට කැමති. අන්න ඒ වගේ මේක සංඥා මට්ටමින් අපිට තේරෙන්න පටන් අර ගන්නවා. අපි හැම වැඩක් කරනකොටම අපිටම ආවේනික වූ නයිසાર્ගික ක්‍රමයකට තමයි අපි යන්නේ. එහෙම නැත්නම් අපි ඒක අතහැරලා. ඉතින් ඒ විදිහට තමයි හැංගීමක් ඇති වෙනවනම් මම වැඩක් කරනකොට හැම වෙලාවෙම යම් රුචි අරුචිකන් රටාවක් යම් සඤ්ඤා රටාවක යන්නේ ඒක අපිට බලන්න පුළුවන්. ඊට වැඩිය වෙනස් රටාවල් ගන්න මිනිස්සු ලෝකේ ඉන්න නිසා ආන්න මේක තේරුම් ගන්න වෙලාවදී අපි කියනවා ඒක අපි සඤ්ඤා මට්ටමේ මට තියෙනවා, හැඟීමක් මට තියෙනවා, මම මෙන්න මගේ රුචිකා, මෙන්න මගේ අරුචිකා. ඒ නිසා මම අනික් අයගේ වෙනස්. එයා වෙන දෙයකට කැමති, මෙයා වෙන දෙයකට කැමති. ගෙදර හිටියොත් ගෑණි එක දෙයකට කැමති, මිනිහා එක දෙයකට කැමති, අක්කා එක දෙයකට කැමති, මල්ලි එක දෙයකට කැමති. ආන්ඩුවේ ගත්තොත් කැබිනට් එකේ එක්කෙනෙක් එක දිගට කැමති, අනිතික නැතිකර කැමති. පේන්න තියෙන අපිට මේ දැනුම් මට්ටමක තියෙනවා. ඒකට කියනවා සංඥා මට්ටම කියලා. මේක ගහපා දෙන්න ගිහිල්ලා මේක හිතට ගන්නවනේ. දැඩි දේ හිතට ගන්න නෑ නෑ. ඔයාට කවුරු හිටකත් මම ඒකමයි හරි. මේක මම කොහොම හරි මේක පෙළ දෙන්න ඕන කියන මට්ටම කියලා දිට්ඨි චිත්ත මට්ටම කියලා. දැඩි ග්‍රහණයකට ගන්නවා. එimhe ඔක්කොටක්කොට ඕන ඕන දේවල් කරන්න බෑ. මගේ දරුණන් ඔක්කොම මං කියන දේ අහනවා. මං ඉන්න පන්තියේ උගන්වන පන්තියේන ගුරු ශිෂ්‍ය ඔක්කොම මේ විදිහට අහනවා. නැත්නම් මම මෙතන භාවනා මධ්‍යස්ථානයේ ලොක් කරනවා ඔක්කොම මේ දේ කරන්නේ. ඒ කියන්නේ අර ඒක දැඩිහේ හිතට ගත්තා කියන දිච්චිත මට්ටමට නැගලා. ඒතර සංඥා මට්ටම වගේ නෙවෙයි ටිකක් අමාරුයි. ඒක හරියට සංඥා මට්ටම නිකන් දියසයන් චිත්‍රයක් නං නැත්නම් ලීලා මකන්න පුළුවන් චිත්‍රයක් නං චිත්ත මට්ටමට යනකොට ස්ථිර සායමකින් ඇඳලා වගේ. ඒක දැඩිහේ හිටින එක බොහොම තදි ගලියකට වගේ හිටිනවා. මේ දෙක ඉක්මවල තමයි දිච්චි මට්ටමට යන්නේ. සඤ්ඤා චිත්ත දිට්ඨි. ඉතින් ඒක නිසා ගම් භයානකකම. එහෙම නැත්නම් අනතුරුංග වීමක් සඳහා කියනවා. අපි ළඟ සඤ්ඤා මට්ටමේ තියෙනවනම් සාමාන්‍ය අත්වෙදකමක් කරලා සාමාන්‍ය හේතු කරලා දෙන්න පුළුවන් යාට. ඔයා මේකට කැමති එක ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම මේකට කැමති දැයි එක ප්‍රශ්නයක් නැහැ. අපි දිනාට එකට එක මේ සීන කන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. එහෙම දේවල් තියෙනවා. ඒක ගණන් ගන්න එපා. ඒ මට්ටමේ යාට තේරුම් ගන්න ලේසි. නම් චිත්ත මට්ටමට ගියා නම් කියනකොටම කේන්ති යනවා මටත් එනවා දු ගන්නන්න මම මේකයි තියෙන්නේ ඔබ වැරදි මම හරි කියාගෙන ඒ රණ්ඩු සරුවල් කරන මට්ටමට ගියා නම් සාමාන්‍ය වෙදිකට දාලා බෙදන්න බෑ ඒකට ස්පෙෂලිස්ට් ડોක්ටර් කෙනෙක් ඕන වෙනවා ඒ ලෙඩේ සරීව කරන්න චිත්ත මට්ටමේ විපල්ලාසාව දිට්ටි මට්ටමට ගියොත් බුදු කෙනෙකුටවත් බෑ යම් කිසි කෙනෙක් සඤ්ඤා මට්ටම් ඉක්මලා චිත්ත මට්ටම් ඉක්මලා දිට්ටි මට්ටමට ගිහලා ඝන බහල වුණොත් කට්ට කර වුණොත් පිට කර වුණොත් බුදු කෙනෙක්වත් බලන්නේ නැහැ. බලලා වැඩක් නැහැ. හෝදලා හනිබ කරන්න බෑ. ඉතින් ඒක නිසා මේ දිට්ටි සුද්ධ කරනවායි කියනකොට ටිකෙන් 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 සඤ්ඤා මට්ටමෙන් අයින් කළා චිත්ත මට්ටමෙන් අයින් කළාට හේතු ගන්නන්න ඕනේ. මේ ලෙඩේ බොහොම ඇටුවම් බහලා තියෙන්නේ. උඹ ලෙඩේ බාරගත්තොත් නම් ඒ ලෙඩාමගෙම උවමනාවක් ඇති වුණොත් නම් පිළියම් කරන්න පුළුවන්. හැබැයි බාර ගන්න නැති දිට්ටි මට්ටමට යනකොටනේ බාර ගන්නෑ. දැඩි මත ධාරී කියලා අපි කියනෝ. ඒකට බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තියෙනවා ඉද මේව සච්චම් මෝඝපඤ්ඤා කියලා. මෙයමයි සත්‍ය. අනික සියල්ලම හිස්. අනික සියල්ලම බොරු කියනෝ නම් ඒ මනුස්සයා වහාම ඇසුරින් දුරුවන් කරන්නයි කියලා. විසගෝර සර්පෙක් වගේ, රැටල් ස්නේක් කෙනෙක් වගේ. එහෙම නැත්තම් කියනෝ නම් මේ විතගෝර ධර්පෙක් වා කද්දාකත් ඇසුරු කරන්න එපයි කිය. ඉතින් ඒකට බලන්න ඕනේ තමන් මේ අනුන්ට මේ විදිහට ගහපා දෙන කෙනෙක්. මෙයමයි සත්‍ය. මේන් පිට ඔක්කොම බුරු කියන තරමට ගහපා දෙනවා නම් අපිට බුදු ශාසනික ලාභයක් ලැබෙන්නේ නැහැ. බුදු කෙනෙක්වත් අපි ගැන සලකා බලන්නේ නැහැ. නෑ එහෙම එකක් තියෙනවා නම් බුදුහාමුදුරු කියොත් මං අහන්න කැමතියි. අරහමුදුරු කියොත් අහන්න කැමතියි කිව්වොත් යම් ප්‍රමාණයක අපේ හිතේ චිත්ත මට්ටම තියෙනවා සලකා බලන්න පුළුවන්. එහෙම නැත්නම් අපි තියෙන සංඥා මට්ටමේ නම් පැන්සලෙන් ලිව්වා මයිකල් කැරිකේ මකල් දැම්මා වගේ අයින් කරන්න පුළුවන්. ඉතින් අපේ මේ දිට්ටි ඝන බහල වෙන හැටි මේ. ඉතින් ඉව එකක්වත් නැති කෙනෙක් නැහැ. එහෙම නැත්නම් මේ සංසාරේ ගත කරන මේ තණ්හා මාන දිට්ටි නිසා. තමහුරු දන්නේ ඒක ලොකු වාසනාවක් කරගෙන ජීවත් වෙන ඒගොල්ලන් කියනවා අසුතවත් පුතඥය නැත්නම් පුතක්. ලෝකේ පුතඥය කියලා කියනවා. භාවනා කරන්න යන්නේ කරන්නේ මේක තේරෙන්න පටන් ගන්න. දන්නේ නැතිකමට වැඩිය හොඳයි මේ ලෙඩේ තියෙන බව දන්නකම. හැබැයි මට තේරිලා තියෙනවා මේක දරන්න හරි අමාරුයි කියලා. උගදිනේ ලෙඩේ දැන ගැනීමම ලෙඩක් කරගන්න. ඒගොල්ලොන් මේ පිළිකාවක් තියෙනවා කියලා දොස්තර කියපුවාම මේ කට්ටිය දොස්තරත් එක තරහ වෙන්නේ. පිළිකාවත් එක්ක නෙමෙයි. මීය කාට වැරදිලා වෙන්න තියකෝ මෙච්චර දන් දෙන මට කොහෙද පිළිකා එන්න පුළුවන්නේ මට සිල් රකින්නවා මෙහෙම මූගේ මොකක් හරි වැදියා කියලා දොස්තරත් එක තරහ වෙන තරමට අපි මේ ලෙඩක් තිබුණට ලෙඩේ ලෙඩේ බව තේරුම් ගන්න එක ලොකු ජයග්‍රහණයක් කියන එක දන්නේ. එනිසා බුදුන් පහළ වීම ඒ වගේ ඇත්තන්ට හරිම අවුලක්. මොකද ඒ ගල්දුවේ පඬිස්සන් සින්න කාලේ කියනවා හොරු පහරයින ලයික් කරනෝ ලයික් තියනට කැමති නැහැ. එතකොට ඒගොල්ලන්ගේ වැඩි කරන මැසේ ඔක්කොම ගල් ගහලා කඩලා දාන. හොරා කැමති නෑ විදුලි ආලෝක වලට. එහෙම නැත්නම් වීදි ආලෝක වෙලා තියෙනවා. ඒ වගේ දුෂ්ටරි රඟපාන කෙනා බුද්ධ ආලෝකයට කැමති නෑ. ධර්මයට කැමති නෑ. ඒ නිසා අපි දක ගන්න ඕනේ අපේ චරිත නැත්නම් මගේ චරිත ගත්තොත් මම මේ වගේ දෙයක් මයිලඟ මේ වගේ අඩුපාඩු තියෙන මේක දැනගන්න එක. මේ දෘෂ්ටි වශයෙන් විපල්ලාසයක් මෙතන තියෙන මම දැනගන්න එක මගේ ජයග්‍රහණයක්ද නැත්නම් සෙනගිතරා දැනගෙන මම ලැජ්ජාවටපත් වෙයිද කියන මේ එකට මාන්න කියලා දාගන්නකො මේ නිසා අපේ දෘෂ්ටි පිළිබඳ ගවේෂණයට අපි යන්නේ නැහැ. මොකද ගියොත් හොඳක් දකින්න නැහැ. හැම කෙනා ගාවම ඔතනෝ පටලවිල්ලක් තියෙනවා. නමුත් මේකට චිත්ත මට්ටමේ තියෙන කෙනාට සංඥා මට්ටමේ තියෙන කෙනාට ප්‍රතිපදාවක් තියෙන්න එපායි. ගලවලා දාන්න. ඒ ගලවලා දාන ප්‍රතිපදාව තමයි ඔය සත්ව විසුද්ධි ක්‍රමේ ਸਰවචන්සේ පෙන්නන්නේ. ඉතින් මම උත්සාහ කරන්නේ නැත්තම් අපි මේ කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ මේ දවස් ටිකේ භාවනා කරලා මේ බණත් අහලා අපි මේ ඇනේ වැඩිලා තියෙන ද අවශ්‍ය තැනට. ඇඟිල්ල කේ තියලා තියෙන ද අවශ්‍ය තැනට ඒ ප්‍රශ්න වශයෙන් තීරුම් අරගෙන දැන් එතෙන්ට ගැලවුමක් බුරුල්වීමක් වෙනවද කියලා දැනගන්න. ඒක නිසා මේ දිට්ඨි සම්මා දිට්ඨි සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඉලක්කම් ගණන් පෙන්නනවා. සාමාන්‍යයෙන් කියනවා දිට්ඨි පහක් ලේසියෙන් තීරුම් ගන්නද මිච්ඡා දිට්ඨි පහක් ලේසියෙන් තීරුම් ගන්නද කම්ම සම්මෝහය කියලා එක දිට්ඨියක් තියෙනවා. කම්මසගතා ඥාන සම්මාදිට්ඨියට විරුද්ධ දිට්ඨියක්. කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය කියලා කියන්නේ තමන් කරපු දේ තමයි මේ තමන්ට වෙලා තියෙන්නේ. කලකල දේ තමයි ඵලඵල දෙන්නේ. එහෙම නැති මෙයක් නැහැ මේ ලෝකේ. මට මේ අද මේ වෙලා තියෙන්නේ මම කරපු දේ. ආයේ මේ කවුරක්වත් කරපු දෙයක් නෙවෙයි. ඉතින් මේක උඟ දෙනෙක් පිළිගන්න කැමතිද? එහෙම පිළිගන්නවා නම් ඔය දෙයයන් පූජාවට ගෙනියන්න ඕන ගමන් නැහැ. දේශපාලනඥ පිටිපස්සේ යන්න ඕන ගමන් නැහැ. කරදරයක් ආවම අඬ අහව ගන්න දෙයක් නැහැ. මොකද මේ වෙලා තියෙන දේ තමයි වෙච්ච දේ. ලබ උපා ලබා උපන් හැටියට තමයි බබා හම්බෙන්නේ. ඒ වෙන මොන කරන්නේ? එහෙම කියලා මේ පැත්තකට වෙනවා අත පිට අත තියන් නිකන් ඉනවා කියන එක නෙවෙයි. Tamanට එන කරදරයක් එනකොට කම්මස්සකතා ඥාන සම්මාදිටියවත් තියෙනවා නම් දෙත් දෙන්න යන එකක් නැහැ. අහතට අත් දෙක් කරලා එන ගහපන් කනම් බලාපන් කියලා දෙයියන්න බයින්ට යන එකක් නැහැ. ඒකවත් නැහැ. ඒකට කියනවා කම්ම සම්මෝහය කියලා. මේ කර්මේ සහ කර්මඵලයේ පිළිබඳවත් එච්චර විශ්වාසයක් නැහැ. ලෝකේ ඉන්න ජනගහණයෙන් වැඩි ප්‍රමාණයක් කම්ම සම්මෝහය තියෙන විද්‍යාව 100%ක් කම්ම සම්මෝහය තියෙනවා. විද්‍යා අධ්‍යාපනයේ කද්දාකත් කර්මේ සහ කර්මඵලයේ පිළිගන්න බැරි නිසා අපි ඉගෙන ගන්න හැම දරුවෙකුටම අපි ওই මිත්‍යා දෘෂ්ටියට තමයි ඉස්කෝලේ යන්නේ. ඉස්කෝලේ ගිහින් ඉගෙන ගන්න හැම විෂයකම කර්මේ සහ කර්මඵලයේ බෑ. මේ විශ්ය දන්නවනම් මෙච්චර හම්බ කරන්න පුළුවන් කියලා සමීකරණ කියලා දෙනවා. ඉතින් ඒ දරුවා ටික දවසක් යනකොට කර්මේ සකන්බ වලට එලා ඇද තිනව වෙනුවට වැඩ පෙන්වන්න හදනවා. වැඩ පෙන්වන්න කියලා සෝභා ධර්ම විරුද්ධව හටන් ගන්නවා, අම්මට තාත්ත විරුද්ධව හටන් ගන්නවා, ආණ්ඩුවට විරුද්ධව හටන් ගන්නවා, වීදි බහිනවා. ඉතින් ඒක නිසා කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය වත් අපි ළඟ තියෙනවද? අඩු ගානේ පැත්තක මේ වැඩමුළුවේ වෙලාවේදී තියනවාද මේ එන දෙයක් අපිට බාර ගන්න පුළුවන්ද? බාර ගන්නවා කියන්නේ අඥාන උපේක්ෂාවෙන් අනේ ඒකත් ජයසිරි මංගලම් කියලා ඉන්න එක නෙවෙයි. එන දේ බාර ගන්න අපි එකතු වෙ උත්තරයක් හොයනවා. එහෙම නැත්නම් ආරයට හේතු කරනවා, මෙයාට හේතු කරනවා, අරූ තමයි මේ කෙරුවේ, මූ තමයි මේ කෙරුවේ කියන කතාවක් ගියොත් ඒ තනිකර කම්ම සම්මෝහයකට යනවා. ඒක තියෙනවා නම් අඩුම ගානේ කම්ම සම්මෝහේ නැතුව කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය තියෙනවනේ. එවැනි සමාජික ජීවත් උනත් ඒ සමාජයේ බ්‍රහ්ම සමාජයක් වාගේ. ඒ සමාජයේ දේව සමාජයක් වාගේ. ඒ සමාජෙත් කොහොමද හදා බෙදා ගන්න පුළුවන්. ඇතික එන්නේ ඔලොමලකම එනකොට. එයිසහ හොඳට බලන්න මේ ලෝකේ සිද්ධ වෙන දේ සිද්ධ වෙන හැටියට බාර ගන්න තරම් අපි නිහතමානීද? ඒ තරම් අපි අහිංසකද? එහෙම නැත්නම් එව්ව කොහෙද මම ඉන්නකොට මට ඕන විදියට මේක වෙන්න ඕනේ කියලා අර මුවන් පැලසේ ආරච්චල කියනා වගේ මේ ආරච්චල ඉස්සරහ යුව වෙට දෙන්න බෑ. ඉතින් ඔක්කොමලා අක්ක වෙන්න හදනවා, ඔක්කොමලා අයියා වෙන්න හදනවා, මුදුන වෙන්න හදනවා, ගරු වෙන්න හදනවා, පැහෙන්න හදනවා. ඉතින් ඒක තමයි ලෝකෙ කියන්නේ. ඒකෙන් උඩ ගියොත් එහෙම වසිද්ධ වෙන්නේ මොකද්ද? න්‍යාය ධර්මයකට. කර්ම තමුසියානෝ යන්න තමුසිනා මේ බයාලු නියම් බැනියමක් ගෙනත් දාන්න ඒක හරියන්නේ නැහැ. මේකද ෆයිට් කරන්න ඕන, මේකද ගහ ගන්න ඕන. ඉතින් මේකට යන ලෝකයක් තියෙනවා. අද මේක අන්‍යාගමිකයන් ගාව තිබුණාට භවනා නොකරන නම් අතර තිබුණාට ඉච්චර බය වෙන්න එපා. මේ භවනා කරන්න තරත් මේක තියෙනවා. ඒක තියෙනවා නම් දෙන්නෙකුට එක තැනක භවනා කරන්න බෑ. අරයාගේ භවනා මෙයාට බාදයි. වැස්සත් භවනා කරන්න බෑ, කැස්සත් භවනා කරන්න බෑ, මැසික වේවත් භවනා කරන්න බෑ. හැමදාම රණ්ඩු. හොස්ස ළඟේ මැසික යන්න බෑ. ඒක එන්නේම භවනා කරන්න පටන් ගන්නතර පස්සේ. ඒක තමයි හරිම විහිළුව. කැස්සට වැස්සට මැසේජ් කවට ගෙදරින් ඉන්නකොට ප්‍රශ්නයක් නැහැ. භවනා කරන්න ඇවිල්ලා වැස්සොත් අඩුවනේ අහසට හරි වයින්නවා. කවුරු හරි කැස්සොත් සම්මා නඩු. කොහොමද සංසි භවනා කරන යාන්තම් භවනාට අන්න අහවලා කැස්සා. මං දැක්කනම් මං හොඳට කියනවා ඒ වෙලාවේ මං කවුද කියලා දැක්කේ නැහැ. බැරිකට වැරිද සංසි මේ කටට මුකු අඩවක් දාන. මේ කොහේවත් නැතුව මැස්ස ඇවිල්ලා වහනවා ස්වාමීන් වහන්සේ මොන විදියෙන්වත් කරන්න බෑ මුන් හරියට භාවනා හැදීගෙන ඒකට තමයි යන්නේ ඒ නිසා මේ සංහාරයක් කරන්න ඕනේ මැස්ස ඔක්කොම නැති කරන්න ඕනේ සමස්ත මැස්ස වර්ගෙ නැති කරන්න ඕනේ කියලා මේ gedare ඉඳදී ඔහොමනේ එහෙන ගහපන් ගණන් බලාපන් අර කම්මලේ බල්ලට එහෙන ගැහුව නැහැ වගේ මොන සද්දයක් આવවත් ගහනක් නැහැ මොකද තමනුත් ලවුඩ් ස්පීකර් වගේනේ කච 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 ගාපු ගමමයි ඉන්නේ මෙතනදී හයියක හුස්ම ගත්තත් ඔන්න පටන් ගන්නවා රන් මේ භාවනා මධ්‍යස්ථානවල විතරක් තියෙන උණ හැමතැනම ඒ උණයි නෑ මට අවුරුදු 40ක් විතර ඉඳලා දැන් ඒක මට හුරු වෙලා කවුරු ඇවිල්ලා මොනවා කිව්වත් මම දන්නවා දැන් මම භාවනා කරන කෙනෙක් කියලා තේරෙන ටග් කියා හැරනකොට කියද මම භාවනාකාරී ඒ ඔපිසු තියෙන භාවනා කට්ටියට විතරයි අනික කට්ටියට එහෙම ඔය කැස්සයි කියලා ඇස්සයි කියලා ප්‍රශ්නයක් නෑ ඒ තරමටවත් අපිට ඒ මට්ටමේදීවත් ඒත්තු ගන්නලා දෙන්න පුළුවන් මට්ටමේවත් කම්මත කතා ඥාන සම්මාදිටිය නෑ මම මේ විහිළුවටත් එක කියන්නේ නැත්තම නෙවෙයි සමහරු ඇත්තටම ඉවසගෙන කටයුතු කරනවා ඒ අය ගැන මම මේ අනං මේ ස්තුති නොකර යනවා නෙවෙයි නමුත් අර හාසිය තියෙන්නේ එහෙමවත් නැති ඇත්තෝ ඉන්නවා ඒක ආදුනික ආපුවායි එහෙම වෙනවා ඒකට කරන්න දෙනවා ටික කාලයක් භාවනා කරනකොට තේරෙනවා අපි භාවනා කරන්න ගියාට පස්සේ අපි ගොඩාක් දේවල් බලාපොරොත්තු වෙනවා මේ ලෝකෙ නෙමෙයි ඔක්කොම නිවන් දැකපු කට්ටිය ඉන්න ඕනේ සද්ද වෙන්න බෑ මේ කර්මේ සහ කර්මඵලයේ තියෙන්න බෑ කියන නිසා අපි පොඩ්ඩක් අඩු ගානේ කම්මස්සකතා ඥාන සම්මාදිටිය නැත්තම් කර්මාවරණේ අයින් කරලා කර්ම සම්මෝහය අයින් කළත් හිතන්න කල්පනා කරන්න පටන් ගන්න එකත් දිට්ඨියකට වැටෙනවා ඊට පස්සේ සමත සම්මාදිටිය කියලා එකක් තියෙනවා මම ඉඳගත් ගමන් නිවන් ටික යන්න ඕන අයියා මෙච්චර වෙලා ගෙදර අතහැරලා දහලාවිලා මේ භාවනා කරන්න පටන් ගත්තා මේ බලපංකෝ නිවර්ණ ඇවිල්ලා මට කරදර කරනවා එහෙම කොහෙද කාට හරි මේ ක්‍රේකයක් ගේන්න සවලක් ගේන්න උදළු බුල්ලක් ගේන්න අයින් කරලා දෙන්න සාංශ මගේ නිවර්ණ ටික මම එනවා ඊට පස්සේ දෙන්නම් භාවනා වැඩ මෙන්න මේමයි 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 කියලා අර නිවර්ණත් එක යුද ප්‍රකාශ කරන හැටි බලනකොට හරියට මේ බබා උක්කුන් වාගේ දැකලවත් නැවා ඉතින් පුළුවන් වෙයිද අඩු ගන්න මේ වැඩමුළුවේදී හරි මේ කාමයට වැඩිය නැතනම් කාම ගුණ එක නටපු අපට කාම ගුණේ වෙනුවට මේ කාම සංඥාවකේ නිවර්ණ හොඳයි. මම නැවතත් කියනවා මොකද උඟ දෙනකොට මේක දිරව ගන්න අමාරු නිසා. gedara dure ඉන්නකොට තියෙන කාම ගුණයන් වලක් කළ අපි මේ වගේ දැනට ආවට පස්සේ ඒ කාමයම තමයි කාම සංඥා වශයෙන් හිතේ නැගින්නේ. ඒක හොඳයි කාමයට වැඩිය. එහෙම නැත්නම් ඒක අයින් කරන්ඩ සීලෙන් කරන්න බෑ. දානෙන් කරන්න බෑකට වෙනමම ප්‍රතිපදාවක් තියෙනවා. ඒ ප්‍රතිපදාවේ සාර්ථකුණොත් අපි කියන එකට සමත සම්මාදිට්ඨිය කියලා. මේ හිතට නැගින පරිඋත්ථානෙ වෙන කෙලෙස් අයින් කිරීමේ වැඩපිළිවෙලක් තියෙනවා. ඉස්සල්ලාම දැනගන්න ඕන හැම එකක් තියෙනවා කියලා. භවනා නොකරන එක නදන්නේත් නැහැ. භවනා පෙළඹිච්ච නැති කෙනා මේ කාමයේ අයින් කරුවොත් ඔක්කොම හරි කියලා හිතනවා. කාමයේ අයින් කරාට පස්සේ කාමයේ මල්ලි එනවා. නියුන් සහෝදරය එනවා. ඒකත් ඒ වගේ තමයි. ඒකට කියන්නේ කාම සංඥාව කියලා. ඉතින් මේ කාම සංඥාව දැනගන්නේ අපි සීලයක පිළිලා පරියංකයට ගිහලා බයිරුල ඇත්තක වහගත්ත දවසේ. එදාට තේිනවා බුදු අම්මේ මෝ මොදායිනට ගියා වගේ රැළ පිට රැළි. ගෙදර ඉන්නකොට ඔය චෝන් ගම්මක් කපාපා කයිවාරු කියලා කියලා ටෙලිවිෂන් බලනකොට ඌ කොහෙන් යනවද හොයන්න බෑ. ඉතින් ඒකට ඊට හිතන යකෝ එහෙම නැද චූම් ගේමක අහපහපා ගයිවාර කියලා ඩෙලිෂන් බන්නේ කොහොඳද මේ භවනා කරන්න ගියානේ මේ ඔක්කොම ප්‍රශ්න අලිමන්දියට හරක් කිය. ඉතින් මේක තේරුම් කරලා දෙන්න කම්මසගතා ඥාන සම්මාදිටියෙන් කරන්න බෑ. ඒ බේතට ඒ ලෙඩේ ඉවරයි. දැන් මේ වෙලා තියෙන්නේ අපි දන්නේ නැති කාම තණ්හාව වයින් වුණාට පස්සේ වෙන තණ්හාවක් තියෙනවා. ඒක ප්‍රතිෂ්ඨාපණය කරන ඒක අරිට වැඩිය කන්දස් කිරියාවක් වුණාට කෙලින්ම කාම තණ්හාවට වැඩිය මේක හොඳයි. කාම තණ්හාව අයින් කරන්න නම් නැත්තම් මෙහෙමයි කියන්නේ ඒක වචනෙන් කාම ගුණ අයින් කරන්න නම් කාම සංඥාව බාර ගන්න ඕන. කාම සංඥාවත් එක්ක ඉන්නා තාකල් කාමේ නැහැ. එහෙම නැත්නම් තමන් භවනා කරන්න යනකොට ලැබෙන මේ නීවරණ ටික එනකොට තමයි දැනගන්න පුළුවන් නීවරණ එන්නේ කාම ඡන්දේ වතින් ව්‍යාපාදේ වශයෙන් තීන මිද්ද වශයෙන් උද්දච්ච කුච්ච වශයෙන් විචිකිච්ඡා ඒතරට දැනගන්න ඕනේ මම දැන් කාමේ නැහැ කියලා. මම දැන් සතුම් මැරීමේ යෙදිලා නැහැ. මම දැන් හොරකමේ යෙදිලා නැහැ. මම කාම මිත්‍යාචාරයේ යෙදිලා නැහැ. මම බොරුවේ කේලමේ හිසචනේ යෙදිලා නැහැ. ඒ වෙලාවට විතරයි හිතේ නැගින කෙලෙස් පේන්නේ. එහෙම නැත්නම් වීතික්කම කෙලෙස් භූමියේ ඉක්මුවාට පස්සේ තමයි මේ හිතේ නැගින කෙලෙස් පේන්නේ. අනේ ඒක මූණට මූණ දාලා දකින්න හම්බෙච්ච එකත් ಗುಣ දෙකක් තියෙනවා. එකක් මමම මගේ කෙලෙස් ටික දකිනවා. දෙක ඊට වැඩිය ගොරෝසු කෙලෙස් ප්‍රතිස්ථාපනය කරගනයි මෙයා ඉන්නේ. එනිසා ගොරෝසු කෙලෙස් මයිලක නැහැ කියන එක තේරුම් ගන්න පුළුවන් නේද? ඒකට කියනවා සම්මත සම්මාදිට්ඨිය කියලා. මේක හරි ලේසි අන්‍යාගම කෙනෙකුට තේරුම් කළාද බෞද්ධයා කවදාවත් තේරුම් ගන්න කැමති නැහැ. බෞද්ධයා හිතනවා මෙච්චර වීදං කරලා මෙච්චර රිට්‍රීට් ඇවිල්ලා මෙච්චර සිල් ගත්තට පස්සේ නිවරණ නොආයුතු. යොන ආවනම් අල්ලපු ගෙදර කට්ටියක වැරද්ද. නැත්නම් ආසය අසවලා මරන්න ඕනේ. මේ නිවරණේ ඉන්නේ අසවලා නිසායි කියලා අර වගේ එන කතාවෙදී මේ නිවරණ හොඳයි කාම ගුණයන් වැඩිය. මේ කාමයේත් ඒ නිවරණත් එක වැඩ ගන්න එක තමයි අපි මේ රූප කර්මස්ථානයකට හිත දාලා කරන්නේ. ඒක ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් නේ රූපාරම්මණයකින් මිස ඒ නිවරණ වලට වෛර කරලා නෙමෙයි. නිවරණ වලට වෛර කිරීම අමනකම, තකතිරුකම, මෝඩය, මෝඩකම, කම්ම සම්මෝ මේ සමත පිළිබඳ සම්මෝහය. රණ්ඩු කරලා ලයින් කරන්න පුළුවන් එකක් නෙමෙයි. අපිට කරන්න වෙන්නේ ඒ නිවරණේ නැති වෙන්න රූප කර්මස්ථානයක් නැවත නැත හිත යොදවන්න. එහෙම නැත්නම් අපි ආස්වාද ප්‍රසවාසයේ නැවත නැත මෙනෙහි කර. සක්මන් කරනකොට සක්මන නැවත නැත මෙනෙහි කර. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව නැවත නැත මෙනෙහි කර. නිදාගෙන ඉනොත් නිදාගෙන ඉන්න මෙනෙහි කරනවා. එතකොට අපි දැනගන්න ඕනේ මේ එක චිත්තක්ෂණයක් තමන් ඉඳගෙන ඉන්න බව දන්නවනම් ඒ යෝගාවචරය ඒ චිත්තක්ෂණය තුල කාම ගුණත් නැහැ, කාම සංඥාවක් නැහැ. මගේ හිත දැන් තියෙන්නේ අරමුණක, දන්න අරමුණක, අරමුණට මූල දීලා. ඒ කියන්නේ අරමුණට ආපాతගත වෙලා ඉන්නේ. අරමුණට මුලිච්ච වෙලා. ඒකට කියනවා සම්මත සම්මාදිට්ඨිය කියලා. එකම චිත්තක්ෂණයක හෝ පැයක් වාඩි වෙලා ඉන්න කෙනෙක්ගේ දන්නවනම් මම දැන් ඉන්නේ බලාපොරොත්තු වෙච්ච අරමුණේ. එහෙම නැත්නම් අපි ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දාන්න. ආස්වාස කරන වෙලාවේදී ආස්වාසේ දාන්න. ප්‍රසවාස කරන වෙලාවේදී ප්‍රසවාසේ දාන්න. සක්මන් කරනදී වම වශයෙන් දාන්න, දකුණු වශයෙන් දාන්න. ඒ දාන්න හැම චිත්තක්ෂණයකම කාම ගුණත් අයින් වෙලා අපේ හිතෙන් කාම සංඥාවත් අයින් වෙලා පැහැදිලිවම කිරි ගහට මොල් ගහින් යනවා වගේ කියනවා මගේ හිතේ තියෙන අවල් අරමුණේ කිය. අන්නේ ප්‍රකාශ කිරීමේ ශක්තියට කියනවා චිත්ත විසුද්ධියක් කියලා. අන්තිම අංශුවක් වශයෙන් ගත්තොත් චිත්තක්ෂණයක් වශයෙන් ගත්තොත් ඉතින් එවැනි මගේ හිත තියෙන අහවල් තැන කියලා හරියට සපෙලා කියන්න පුළුවන් ගතියක් නැතුව ඊගාවට තියෙන දිට්ඨි විසුද්ධියකට යන්න බෑ. ඒ නිසා අපි දැනගන්නවා භාවනා කරන වෙලාවේ හිත කොයි කොයි තැන්න කොයි කොයි වෙලාවෙ පයින්නවද කියලා. ඒකට කියනවා පොත් තැබීමක් කරනවා කියලා, බුක් කීපින් වගේ. භාවලා වාඩි භාවනාවට වාඩි වෙලා බලනවා මගේ හිත නිර්වුල් තැනක් වශයෙන් පිරිසුදු තැනක් වශයෙන්, ക്ഷേම භූමියක් වශයෙන්, නික්ලිෂී තැනක් වශයෙන් ආනපනෙ ඉන්න ඕනේ. අපි ඒක පනව ගන්නවා. නැත්තම් පිම්බි මැකිලිමෙ ඉන්න ඕනේ. අපි ඒක පනව ගන්නවා. ඒකල බලන එහෙම එච්චර තැනක් දීලා තියෙද්දි මේ හිත නොකෑමදා දහපඳුරා වට්ටපඳුරු හිත කොච්චර පිටපයින්වද කියලා පයින් තැන පිළිබඳව පොත් බැීමත් යන්න පුළුවන් නම් ඒකට චිත්ත විසුද්ධිය කියලා කියනවා. තමන්ගෙම හිත නන්නත්තර වීම පිළිබඳව දැනීමක්. ඒක දෝෂයක්වත්, කර්මයක්වත්, කාලකන්නිකමක්වත්, කැඹිරිල්ලක්වත් නෙවෙයි. මේක මම විසින්ම කළ යුත්තක්. හිතන්න කොයි වෙලාවක හරි කාට හරි හරියට කියන්න පුළුවන් වුණොත් මගේ හිත මෙන්න මේ තැන්වල මේ තැන්වල හැසිරෙනවා. එක දිගට චිත්තක්ෂණ පහක්, හයක්, තප්පර පහක්, හයක්, විනාඩි පහක් හයක් මට මෙන්න මේ අරමුණේ තියාගෙන ඉන්න පුළුවන් කියලා. මට ආසාව ප්‍රසවාසයේ තියාගෙන ඉන්න පුළුවන්. මට ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්. මට පීවර 7-8ක් යන්න පුළුවන් කියලා මුළු දවසම හිතන්න එපා, මුළු ජීවිතෙම හිතන්න එපා, මුළු භාවනා පන්තියෙම හිතන්න එපා. එක්කෙනෙකුට එක චිත්තක්ෂණ 4-5ක් ඉන්න පුළුවන් වුණා නම් එයාට තේරෙනවා අපි ගත්ත ප්‍රයත්නේ නිසා දැන් මොකද්දෝ හිතේ කීකරුකමක් තියෙනවා. මොකද්දෝ හිතේ ආම්බන් වෙච්ච ගතියක් තියෙනවා. මොකද්දෝ හිතේ හේම වැඩිචි ගතියක් තියෙනවා. මෙන්න මේක වැඩි කරන්න එයාට තේරෙන පටන් අර ගන්නවා. පටන් ගත්ත ක්‍රමයටම තව අදාහර දීලා මේක වැඩි කරගෙන ගියොත් අර හිත දන්න අරමුණක නික්ලේශී අරමුණක නිර්මල අරමුණක පවත්වාගෙන යෑමේ ශක්තිය සීල ශික්ෂාව නෙමෙයි මේ කතා කරන්නේ. සීල පාරිශුද්ධිය නෙමෙයි මේ කතා කරන්නේ, චිත්ත පාරිශුද්ධියක් ගැන කතා කරන්නේ. මෙන්න මේ චිත්ත පාරිශුද්ධියක වැඩ කරන වෙලාවක ඒ යෝගාවචරය දන්න මගේ හිතේ තියෙන දැන් ආස්වාද ප්‍රසවාස. මගේ හිතේ තියෙන්නේ පිබ්බීම හැකිලිම. නැත්තම් මගේ හිතේ තියෙන්නේ වම දකුණ. නැත්තම් මගේ හිතේ තියෙන්නේ ඉදානින් ඉරියව් කියලා. මේක හරහා අපි ditthිවිසුද්ධියට යනකොට එන්නේ විදියට චිත්තක්ෂණ ගාණක් හිත පවත්තන්න උදව් කරපු මේ අරමුණ වික දිගට බලහින්නට මොන විදිය වෙනස්කමක්ද වෙන්නේ කියන එක තේරුම් ගන්න පුළුවන් නම් හිත එකලස් කිරීමට උදව් කරපු අරමුණ දිහා දිගින් දිගට බලහින්නකොට ඒ අරමුණේ මොන විදිය පෙරලියක් වෙනවද කියන එක, මොන විදිය විපිරියාශයක් වෙනවද කියන එක, මොන විදිය අනිත්‍ය භාවයකට පත් වෙනවද කියන එක, තිබුණු තත්ත්වේ වෙනේකරපත් වෙනවාද කියන එක, මොන විදිය රූපාන්තරණයකටපත් වෙනවද කියන එකට කියන්න පුළුවන් දල වශයෙන් දිට්ටි විසුතිය කියලා. අරමුණ හිර කරලා අල්ලගත්තට පස්සේ ඒක දිගට පවතිද්දී අරමුණ මොන මොන වෙස්පරලි කරනවා. මොන මොන රූපාන්තරණයට යනවද? මේකට පුදුම බයක් නේ තියෙන්නේ අපිට. අපි හිතනවා මේ අරමුණ හෙල්ලෙන්නේ නැතුව, පෙරලෙන්නේ නැතුව ගල් බමුණෙක් වගේ ඉන්න ඕනේ කියලා. මුත්තතිබ වගේ ඉන්න ඕන කියලා. නමුත් ඒ නිසා අපිට අරමුණ පොඩි වෙනසක් වෙච්ච ගමන් අර මැස්සෙක් වැස වැස්සෙක් වැස්සක් අස කතාවක් නෙමෙයි තියෙන්නේ. දැන් අරමුණ වෙනස් වීම පිළිබඳ එහෙන යුද ප්‍රකාශන, එහෙන චෝදනා පත්‍ර බලන්නකෝ. මේ ආනපනේ බලබල එනකොට ඒක ලොකු උනානි. ඒක පුංචි උනානි. ඒක ලොකු පුංචි සියුම් උනානි. ගොරෝසු උනානි දිග්ග චෝදනා පත්‍ර. කවදා හරි සුතමේ වශයෙන් තේරුම් කළ දෙන්න පුළුවන් නා. ඔය හිත ඊමේ දුවනට එකතෙන් කරන්න ගත්ත කුඤ්ඤයට ගත්ත අරමුණට ගත්ත අඩේට ගත්ත කමට අහන්න ගත්ත මේ අරමුණම දේශ බලානින්නකොට ඒකේ වෙනස් වීම දක්නාසුළු ගතිය විපරිණාමයේ දක්නාසුළු ගතිය එහෙම නැත්නම් රූපාන්තරයේ දක්නාසුළු ගතිය පරිණාමයේ දක්නාසුළු ගතිය දැකීම අපිට පේන්නේ අපිට උදව් කරපු කන්ද නැගිට උදව් කරපු හැර මේ හැරමිටිය නැත්තම් ඉනිමගේ අඩුපාඩුකම් බලනවා. ඒක නිකම්ම ගුණමකු එකක්. එහෙම නැත්නම් ඒක මේ සාහසික වැඩක් කියලා තමයි ඒ දිට්ටි විසුද්ධිය දන්න තිකන අර ආරමුණ විනාශ වීම කැමති නැහැ. ඒකට බුද්ධජනනාංශය දෙනවා නිච්ච සංඥාව කියලා. නිච්ච සංඥාව ඉන්න කෙනාට කවදාකවත් භාවනාවේදී තමන් එල්ලට ගත්තේ ආරමුණ, අඩේට ගත්ත ආරමුණ කුඤ්ඤයට ගත්ත අරමුණ වෙනස් වීම දැක් ගන්න බෑ. වෙනස් වීම දකින්නකොට කඹේක ඇවිදිනකොට කඹේට තට්ටු කරුවොත් මොකද වෙන්නේ? හෙල්ලුම් කන. අපි කඹේක සම්බර කරගෙන යනකොට කඹේ මැස්සෙක් වැහුවත් කඹේට තට්ටු මුළු ඇඟම තහල වෙනවා. ඒ වගේ තමයි තමන් භාවනා කරනකොට තමන්ගේ අරමුණේ පුංචි වෙනසක් හරි වෙනකොට ඊ මිනිස්සයා පහින් දමලන්න වගේ හෙල්ලුම් කන. හෙනයක් ගැහුවා වගේ දඩස් ගාලා දඟලන්න පටන් ගන්නවා. කම්පන වෙන්න පටන් ගන්නවා, චංචල වෙන්න පටන්. ඉතින් දුවනවා, පිරිත් නූල් ගැට ගහනවා, ඇප නූල් ගැට ගහනවා, දෙයියෝ යදිනවා, හොරියෙන් යන්නේ කියලාවත් වෙ යන්නේ. මේ ටෙලිෆෝන් එකක් තිබුණ නැති එක දෝෂයක් ඒ වෙලාවේ. මෙහෙම වෙන්න බුණාද භාවනා කරනකොට අප්පා බලන්නක මුළු ඇඟම හෙලිලා කියන්නේ. මේටි ඉස්සලත් අපේ මාමා කෙනෙක් නැතිලා තියෙන ඔහොම වෙලා එහෙම එකක්ද දන්නේ. ඒ නිසා මම යන්න ඕනේ හීන් සීරු කියලා රෑ යන්නේ හඳේ. රෑ හඳේ එළිය යන්නේ. ඒ වෙන කෙනා එතෙන්ද එනකොට ওই සීලවිසුද්ධි චිත්තවිසුද්ධි යම් ප්‍රමාණයකට කාගෙන ආපු කෙනෙක්. අතියා කවදාකත් අපේක්ෂා කරන්නේ මම මේ අඩේට ගත්ත දේ, මම මේ කුඤ්ඤයට ගත්ත දේ, මම ආරම්භණයට ගත්ත දේ, මම ආලම්භණය කරපු දේ එහෙම හෙල්ලෙන්න බෑ. මොකද අහුවෙන හැම එකක්ම එකතු කරලා, අහුවෙන හැම දෙයක්ම තණ්හා කරලා, අහුවෙන හැම දෙයක්ම නිත්‍ය සංඥාව ගිය කෙනාට මේ උදව් කරපු අරමුණේ විපරිණාමයක් විපිරියාසයක් රූපාන්තරණයක් බලන්න බෑ සහල වුණා. ඒක නිසා සීලවිසුද්ධි චිත්තවිසුද්ධි අධිකරගත්ත කෙනා ඊගාඩ දිට්ටිවිසුද්ධියට යනකොට මේ නිත්‍ය සංඥාවලට අනිත්‍ය සංඥාවට දානමයි කියන එක කෝච්චි පාරක බස් එකක් ගෙනියනා වගේ වැඩ. කැලණි ගඟේ තියෙන වතුර බින්දුවක් මහවැලි ගඟට යනා වගේ වැඩ. අමාරුයි. අමාරු මොකද මේ යෝගාවචරයම පුදුම විජේතයකට විරෝධේ පාන. මම මම මේ අඩියට ගත්ත දේ හෙල්ලෙන්නේ නැතුව තියෙන්න ඕනේ, වෙනස් වෙන්නේ නැතුව තියෙන්න ඕනේ, නිට්ටියව තියෙන්න ඕනේ, සුඛව තියෙන්න ඕනේ, සුභව තියෙන්න ඕනේ, ආත්මිකව තියෙන්න ඕනේ කියන මේ විපල්ලාත හතරෙන් බුද්ධුම විදියට අපි බැඳිලා තියෙන එකට අපි කියනවා සම්ප්‍රදාන කූල ගතිය කියලා, කොන්සර්වටිව් කියලා කියනවා. ඒකේ හෙල්ලිච්ච ගමන් සහලවනවා, බඩේලිය වක්කාර වෙනවා, ක්ලාන්ත ගති පානවා. එදි මේක හිමීට හිමීට මේක පුරුදු කරනකොට එහෙම නැත්නම් ඒකට හුරු කරනකොට යෝගාවචරයා යෝගාවචරයට කැප කරන්න වෙන්නේ පුංචි පුංචි දේවල් නෙමෙයි. අපි අලියෝ අසයෝ හරක් රත්තරන් මිනිමුතු ඉඩම් අනම්මනම් කැපකරන එක නෙමෙයි මෙතන තියෙන්නේ. ඒක කොහොමද අක්ක සීලයක් රැකලා විවේක වෙන්න දන්නට යනකොට ඔය ඔක්කොම ටික අයින් කරන්න වෙනවා. දැන් මෙතෙන් එනකොට ඔක්කොම අතහැරලානේ ඇවිල්ලා තියෙන අඩු ගන්න ටික කාලයකට කෙවල් දොරල අතහැරලා නෑ දේව අතහැරලා චංචල නිශ්චල දේවල අතහැරලා මහරක් අලියෝ බල්ලෝ බලල්ලු ඔක්කොම අතහැරලා නැතිනේ මහ විශාල දෙල්ලමක් නෙවෙයි අප්පා අමාරුවෙන් හම්බ කරපොදී ඒ ඔක්කොම අතහැරලා ආවට පස්සේ අපේ කයට හිත ගන්නවයි කියන එක ලීසි නෑ ඒක ලීසි නෑ මොකද හේතුව අපි ඒ තරම්ම කයට ද්වේෂ කරන මුළු ජීවිතේ පුරාවටම කරලා තියෙන මුළු සංසාරේ පුරාවටම කරලා තියෙන ලැබිට ලැබෙන කයට ද්වේෂ කරලා ඒක අපි ඊගාව කයක් බලාපොරොත්තු වෙනවා. අපි හිතමු කයට ගත්තයි කියලා ඉඳගෙන ඉන්න බව දාන්න. හුස්ම ගන්න බව දාන්න. පිම්බෙන හැකෙන බව දාන්න. වම දකුණ දාන්නවා. අනේ අම්මේ කොච්චර වටින දෙයක්ද දැන් මේක? අඩු ගානේ මම මගේ කයට ප්‍රේම කරනවා. මම මගේ කයත් එක්ක ජීවත් වෙනවා. කායගත සති. කය අනෝගේ සීය පවත්නවා කියලා ගත්තොත් මනසත්තේ ඉක්මනවා ඊට පස්සේ මේ බලාගෙන ඉන්න කයෙහි මේ බලාගෙන ඉන්න ආස්වාද ප්‍රසවාසෙහි මේ බලාගෙන බිම්බීමේ හැකිලීමේ මේ බලාගෙන වම දකුණේ වෙනස්කම දැක ගන්නට නම් අපිට අතහරින්න වෙන්නේ අපේ රුචි අසු කන්දික අපිට අතහරින්න වෙන්නේ අපේ පෞරුෂත්ව ලක්ෂණ අපිට අතහරින්න වෙන්නේ අපේ ඇබ්බැහි ටික අපේ ජම්ම ගති ටික හීනකින් අතීතන්නේ වගේ අරින්න පුළුවන් කියලා. හුරුලෑ වගේ පාර වගේ අපි යන ගඳ යනන පාරේ ගඳස්තරේ ගහන්නේ අපේ පුරුදු ටික තමයි. අපේ ඇබ්බැහි ටික තමයි. අපේ පෞෂත්ව ලක්ෂණ තමයි. අපි ඒක නෙමෙතෙක්ක ලොප්පු කර කර දැඟලුවේ අන්න ඒක කැප කරන්න කැමැතිද? භාවනා කරනකොට අරමුණත් එක්ක වැඩි සමාජතාවයක් එනකොට මේවා හිමීට හිමීට අයින් වෙන්න පටන් ගන්නවා. ඒකට ලෑස්තිද? එහෙම නැත්නම් බඩේලියයිද? හීඳාඩිය දායිද? අපනෝලක් අයින් කරන්න වෙයිද සෙත් කවියක් කියන්න වෙයිද පැදුරටත් නොකින් ගෙදර යයිද ඒක නොවුනොත් පුදුමයි ඒක නොවුනොත් පුදුමයි මොකද මේ තාක්කල් අපේ එකම මාන වෛද්‍යවාසිකම වුණේ අපේ මේ පොදිය අරස කරගෙන ඉන්නේ මගේ රුචිය මගේ මන අපේ මගේ පෞරුෂත්වයේ රැගෙන ඉන්නේ කනේ ඉතින් බුදුරජාන්සේ අත තියන්නේ කොතැනද කියලා බලන්න පණේපා කියලා අපි රැකගෙන ආපු දේ සීලෙන් පොඩ්ඩක් ගලවලා දාලා සමාධියෙන් පොඩ්ඩක් ගලවලා දාලා කියන ඕකත් මොකද කියන්නේ? කපමුද? පිටි ගහමුද? පතුරු ගහමුද? විග්‍රහ කරලා බලමුද කියලා අහනකොට ඒ වටපිට බලනවා හරියට නිකන් වනේ ඉවරනකොට මේවා කියන එක හරිනේ මට කියවෙනවා. තමන්ම වදාගත්ත දරුවා තමන්ම වනේ දාලා කොටනවා කියලා හිතන්න. ඇලවල කුමාරයා අපිට දීපු දඬුවම තිබුණේ තමංගෙම දරුවා වණේ දාලා කොටනවා වගේ වැඩක් නේ. එතකොට අම්මා කෙනෙකුට එන හැඟීම කොහොමද? ඊට හපන් තමංගෙ රුචිආසිකාටික අතාරින්නේ. අතාරින්න වෙනවයි කියලා හිතන එක. මගේ පෞරුෂත්වය අතාරින්න වෙනවා. එහෙම නැත්නම් මගේ ඇබ්බැහි ටික. මේ මම ගෙනාවු මගේ අඬහැරි. පැත්තකට බනකොට එහෙම බලාපොරොත්තු වෙන එකත් අසාධාරණයි වගේ. ඉතින් ඔයගොල්ලෝ න්‍යායේ මම ඉnde කියලා නෙවෙයි. එහෙම කිව්වා කියලා මේක කිව්වා නම් තන්නේ ක්‍රම අසාධාරණ වැඩක් වෙන්නේ. කැමති නම් මේක අපි පරිශීලනය කරලා බලමු. ඔක අයින් කරාට මහා ලොකු වෙනසක් වෙනවා නැත්නම් බුදුහාමුදුරගේ සද්ධා වැඩේ. ධර්මයේ කිරේ සද්ධා වැඩේ. සංඝයා මෙතෙක් අපිට මේ ශාසන ගිනාව පිටකේ සද්ධා වැඩේ. අපේ සීල පිටවන් සද්ධා වැඩේ. ඉතින් ඒක පිටින් අපි විනිශ්චයකට යන්නේ නැතුව මේ පරිශීලනය කරලා බලමු. භාවනා කරගෙන කරන යනකොට අරමුණ කිට් වෙනකොට කිටුනට ඇඟට නොදැනි කටේ තියෙන නරිවන්දන් රෙද්ද පල්ලෙන් බයිනෝ කියලා අර රුචි ආජිකන් ටික එමීට පැත්තකට යනවා දෙන බතක් කාලා හිටපන්. දේන පැදුරක බුදිය ගනි. ඔය කියන දෙයක් අහලා හිටපන්. අයියා වෙන්න යන්න එපා, අක්කා වෙන්න යන්න එපා. ඉතින් එතකොට හිතෙන්නේ මේක නිකන් මේ පරිපාලන මේ අධිරාජ්‍යවාදී ක්‍රමයකට ඔක්කොම නතු කරන්න හදනවා කියලා. නෑ, එහෙම එකක් නෑ. ඒ ස්විච් ආයෙන් ආපහු කට්ටි කරන්නේ මේක දෙන්නේ. අනිත් එක බුද්ධ හදවත වෙනාන්සලා කරපු දෙයක් නෙ තියෙන්නේ. ඒ නිසා හොඳට නිදාගෙන කල්පනා කරන්න මම මේ ටික තියාගෙන ගෙදර යනවද? එහෙනම් ඔය පොදියේ මීටර කියලා තියලා යනවද? ඉතින් ඕක කරනකොට අර TNT පෙත්ත දිවයට තියාගන්න ඕනේ. මොකද නැත්තම් heart attack වෙනවා. ඔය කොලෙස්ටරෝල් වැඩි කට්ටියට heart attack වෙනවා. දිවෙඩියාට giddiness කියලා එකක් එනවා. ක්ලාන්ත වෙනවයි කියලා එකක් තියෙනවා. වක්කාර ගති පහරන බඩදරු අම්මලාට වගේ මොකද්දෝ වෙනවා. ඉතින් නොඋනත් වැඩක් නැහැ රිට්‍රීට් එකේ. උනහම මේ වැඩමුළු නායකත්වයට කරදරයි. ඒකයි මට තියෙන කනගාටු. මට නම් ගානක් නැහැ. මම උරුර කියමු දියාගන්න. මට ඔය එකක්වත් ඇහෙන්නේ නැහැ. එනිසා කරුණාකර සලකා බලන්න අපිට ඇත්තටම කියන මේ දිට්ඨි විසුද්ධි පාරිසුද්ධි පධාණියංගයට අපි ලෑස්තිද? ලෑස්ති නම් ගමනක් තියෙනවා. ලෑස්ති නැත්නම් ඒත් අපිට අපි මේ වෙනකොටවිල්ලා තියෙන මේ සීල පිළිගත් ගතිය සහ යම් ප්‍රමාණික සමාධිය ඇති කර ගන්න පුළුවන් ගතියත් සංසාරෙ මෙතෙක් වුණාට වැඩිය ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. නමුත් මේ හම්බ වෙච්ච එක නට ඊගාව පියවර තියන්න අපි අභියෝගයක් නතර කරමින් අභියෝගයක දොරකඩ ගෙනලා ධර්මදේශන නතර කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ආගෙන හිටපු සීල දෙනාටම ඒ සඳහා අවශ්‍ය කරන වූ ශක්තිය ධෛර්යය බලය පහළ වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්මදේශන නතර කරනවා සීල දෙනාටම තෙරුවන් සරණයි.